දෙදහස් දහට අවසරේ හත්වෙනි මාසේ පළවෙනිදා භාවනා වැඩසටහන. මුළු මහත් මිනිසත් සත්වයාට මහා කරුණාවෙන් දෙසාවදාන පරම අවිහිංසාවාදී පරම සත්‍ය වූ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට අනුගමනය කිරීමට අප භාග්‍යවන්තයෝ. මනුෂ්‍යයාගේ මෙලව ජීවිතය සකසන, පරලොව ජීවිතය සකසන මේ තරම් ආශිර්වාදය මේ ලෝකේ තවත් නැහැ නේද? සත්‍යමේ හැර අප ගන්න දෘෂ්ටිය අපට හානි බව නොදැන මිනිසා ගන්න දෘෂ්ටිය මිනිසාටම හානි බව නොදැන මිනිසා ඒ දෘෂ්ටිගත වෙනවා. අවසානයේ ලෝතුරා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ බුදුන් සත්වයා ඇතු දේම සිදු වෙන්නේ නැහැ කියලා. නොකතු දෙයක්මයි සිදු වෙන්නේ කියලා. එවනම් මේ පුදුම් ලෝකයා ඉෂ්ට කරගන්න වෙරදරන දේ සියලු විනාම නොලබා තරගයෙන් පරාද වෙලා පරාජිත වෙලා ජීවිතේ කෙලවර කරන ලෝකයක් තියෙනවා. අන්නේ ලෝකයේ අපි තේරුම් ගන්න අවබෝධ කරගන්න මහන්සි වෙනවා බුදුරජාණන් වහන්සේගේ ඒ මහා කාරුණික ධර්මය. මේ ධර්ම කෙරෙහි සමහර අය පුදුම විදියට ද්වේෂයෙන් බලනවා. බුදුහාමුදුරුවෝ දිහා කසාවත දිහා ද්වේෂයෙන් බලනවා. ඒකට හේතුව ඔවුන්ගේ ආගමික ද්වේෂය උගන්නලා. ඒ නිසා අපි සන්තෝෂ වෙනවා අපේ ශාස්ත්‍රීය වහන්සේ ද්වේෂය උගන්වන්නේ නැහැ. සමහර ආගම් වලින් ආක්‍රමණය කරන්න තව ජාතිය නැති කරගෙන ඉස්සරහට යන්න ලෝභය උගන්වනවා. අපේ ශාස්ත්‍රීය වහන්සේ ලෝභය උගන්වන්නේ නැහැ. නොදකපු දේවල් දකින්න බැරි දේවල් මනක් කල්පිතයන් දැඩිව විශ්වාස කරන්න කියලා ඉල්ලීම් කරනෝ, ආයාචනා කරනෝ, අන කරනෝ, මේ තුනම කරනෝ. අනිත් ආගම් දැක්කේ නැ, දකින්න බැහැ. ඔයි කියන්නේ එක දෙයියෙක්වත් කවුරුත් දැක්කෙත් නැ, අනාගතේ කාටවත් දකින්න හම්බ වෙන්නේ නෑ. නිකං මනක් කල්පිතයක් සහ නාමයක් පමණයි. එතකොට ඔළුවට නොතිවිච්ච නාමයකුයි නොදවිච්ච මනක් කල්පිතයකු විදාලා ඒක තුළින් ආරූඩයක් වෙලා ඒ මිනිස්සු ඒක වෙනුවෙන් යදිනවා, ඌල්ලනවා, කෑගහනවා, ඉල්ලනවා, නොයෙකුත් දේවල් කරනවා. ඊට මීට වැඩිය හොඳ නැද්ද ප්‍රඥාවන්ත මනුෂ්‍යයෙක් හැටියට මේ සජීවී දහම තමා තුළ මේ මොහොතේ පවතින තත්ත්වය? ලෝභ ද්වේෂ මොහ නිසා හටගන්නා කුසල, ඒවා ප්‍රහාණය වීම නිසා හටගන්නා වූ කුසලය තේරුම් අරගෙන මේ මොහොතේ සංසුන්ව සැහැල්ලුවේ වාසය කරන එක හොඳ නැද්ද? මේ මොහොතේ තත්ත්වය තේරුම් ගන්නත්, අනාගතයේ ඈත දැකපු නැති දෙයක් ගැන විශ්වාස කරන්නවත්, අතීතයේ අපිට කවුරුන් හෝ කියා දීපු කල්පිතයක්, මනක් කල්පිතයක් ගැන කල්පනා කරන්නටවත් නොවේ. මේ මොහොතේ මම විඳින දුක්, විඳින පීඩා, පවතින මානසික ස්වභාවයන් සොය සොයා ආධ්‍යාත්මික ගවේෂණයක යෙදෙන්න ඕන. සරලව හිතන්ට එපා. සරලව හිතනවා කියලා කියන්නේ මෙන්න මේ වගේ වැඩක්. එළියට බැහැලා අහස දිහා බලනවා. අහස දිහා බලලා එයා හිතනවා අහස කියන්නේ මේකයි, මීට වැඩි දෙයක් නෑ කියලා. නමුත් ඒක නෙමෙයිනේ යථාර්ථයනේ. තාරකා විද්‍යාඥයන් අහස කියන්නේ මේකයි, මීට වඩා දෙයක් නැහැ කියලා හිතන්නේ නැතුව ඒගොල්ලෝ තව තව දුරීක්ෂයන් යොදාගෙන ලෝකෙ ගවේෂණය කළාම හොයාගන්නවා තව තව ඉරවල් තියෙනවා, තව තව ග්‍රහලෝක තියෙනවා, තව තව ලෝකයේ අනන්ත විශ්වයක් කරා යන්නට ඔවුන් සමර්ථ වෙනවා. එහෙමනම් ඔබේ මනස දිහා බලලා එකපාරටම කෙනෙක් හිතුවොත් මේක තමයි මනස, මෙච්චරයි මනස කියලා හිතුවොත් ඒක වැරදි. අර තාරකා විද්‍යාඥයෙකුට අනන්ත ග්‍රහලෝක මුණ ගැහෙනවා වගේ තමයි තාරකා ගවේෂණය තුළ අපිට අපේ ආත්ම ගවේෂණය, චිත්ත ගවේෂණය නිසා බොහෝ කරුණු අවබෝධ කරගන්න හැකියාව ලැබෙනවා. ඒ අවබෝධය තුළින් අපේ මනස අකම්පිත ගුණයකට, නොසෙල් වෙන ගුණයකට, නොමිදෙන ගුණයකට පාත්‍ර වෙනවා. ඒක සිතෙන් අපි දැඩි කරගන්න දෙයක් නෙමෙයි. දැඩිව ගන්න අරගෙන හිතේ තහවුරු කරගන්න නිකන් හරියට අර අල්ලල බැඳලා තියනවා වගේ මොනවා හරි සංකල්පයක් අරගෙන, එහෙම දෙයක් නෑ මේකේ. ඒක වෙන ආගම්වල තියෙනවා. බුදුදහම එහෙම නෑ. ඒ කියන්නේ දෘෂ්ටියක් දුන්නහම දෘෂ්ටිය තදින් බැඳ ගන්න ඕන. විශ්වාසය තදින් බඳින්න ඕන හිතේ. බැඳලම තියාගන්න කියලා ඊට පස්සේ ඒ තත්වාරෝපණයෙන් නිරන්තරයෙන්ම ඔවුන්ගේ ශාස්ත්‍රවරයා හැර වෙන ශාස්ත්‍රවරයෙක් නැත කියමින් තදින් හිතට බැඳිනවා. එහෙම බැඳලා 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 බොහෝම අමාරුවෙන් තමයි දෘෂ්ටියක් රඳවගන්නේ. එතකොට මේ මොහොතත් අපි ඒකද කරන්නේ? මේක සත්‍යයේ පුද්ගලෙක් නෑ කියලා හිතේ තදින් බැඳලා තියාගන්නවා. එතකොට එතනම කවුද ඉන්නේ? එතනම සත්වයා, පුජ්‍යලයා නිර්මාණය වෙලා. එහෙනම් මේ හිත එහෙම බැඳලා තියාගන්න එක නෙමෙයි, හිතට නොයෙකුත් දෘෂ්ටි බන්ධනය කරලා තියාගන්න එක නෙමෙයි. තියෙන බන්ධන ලිහ ලිහා සැහැල්ලු කර කර ඊට පස්සේ දෙන්න තුනේ අපිට මල්ලේ තියෙන සියලුම දෑ බිමට හැලුවට පස්සේ මල්ල පමණයි ඒකේ ඇට දෙන්නේ. ඇට වර්ගයක් හෝ මොනවා හෝ හැලුවට පස්සේ ඒක මල්ල විතරයි ඇට නෑ. හැබැයි බලන්න මල්ල කියන්නේ ශරීරය. ඇට කියන්නේ දෘෂ්ටි, සංකල්ප, වචන ආදී දේවල්. මේවයින් පිරීලා තියෙන්නේ. මෙන්න මේ දේවල් ටික හලා ගන්න එක තමයි තියෙන්නේ මට සහනයට. එතකොට අපි භාවනාව අසහනයක් කරගන්න ඕනද? භාවනාව පීඩනයක් කරගන්න ඕනද? එහෙනම් අපි එතන නිවැරදි කරගන්න. භාවනාව කොහොමද සහනයක් කරගෙන ශාන්තියක් කරගෙන අනුගමනය කරන්නේ කියලා. දුක් නැති කරගන්න මාර්ගයට පිවිසීම කියන්නේ හරියට අපි වතුර නාන්න ලෑස්ති වුණා වගේ. වතුර ටිකක් ඇඟට වැටෙන්නේ ඒකට අපි ඇඟ සූදානම් තියෙනවා. ඒ නිසා අපි ඒකට කැමති වෙනවා. ඊට පස්සේ වතුරට බහින්න සන්තෝෂයෙන්, වතුරේ නාන්න බොහෝ සන්තෝෂයෙන්. මොකද ඒකට මුළු ආශාවෙන්ම කැමැත්තෙන්ම ශරීරේම මනසම ලැබීලා. මොකද ශාරීරිකව ඇතිවන දාහය, දුර්ගන්ධය, පීඩාව නැති වෙන්නේ මට මේකෙන් කියලා දන්න නිසා ඒකට අතිශයින්ම ශරීරයයි මනසයි කැමති. ඒ නිසා යාට ඒක සුවයක් වෙනවද නැද්ද? සුවයක් වෙනවා. හැබැයි යා ඒකට ශරීරය මනසයි සූදානම් කරගත්තේ නැති වෙලාවක වතුරට තල්ලු කළොත් හරි, වැටුනොත් හරි යාට ඒක සුවයක් වෙනවද? සතුටක් වෙනවද? අන්නේකේ භාවනාවට නැමුණු සිත සැබෑහිම්ම මනසයි ශරීරයයි හරියට භාවනාවට යොමු වෙච්ච සිතට භාවනාව අමා සුවයක්. එහෙම නැත්තං ඒක මහා පීඩාවක් බවට පත් වෙනවා. ඒ නිසා මෙන්න මේ මොහොතේ අපි ශරීරයයි මනසයි හොඳින් සූදානම් කරගන්නවා. භාවනාවට එහෙමත් නැත්තම් අතහැරීම කුමද්ද අතහරින්න තියෙන්නේ? එක එක්කෙනාට එක එක දේ. කුමද්ද සනීප කරගන්න තියෙන්නේ? එක එක්කෙනාට එක එක ලෙඩ. ඒ වගේමයි මනසත්. දැන් මෙතන ශරීරයම් ප්‍රමාණයක් තියෙනවද? මේ එක එක ශරීරවලට වෛද්‍යවරු දීපු ලෙඩ ටික එක එක ලෙඩ. එකම ලෙඩේ වුණත් මට්ටම් දෙක. මනසත් එහෙමයි. එතකොට අපිට පුළුවන් ද එකම බෙහෙතකින් සියලු දෙනාගේම ලෙඩ සුව කරන්න. අන්න ඒ නිසා තමයි ධර්මය Tamanට ගලප ගන්න ඕන කියලා කියන්නේ. ඒ කියන්නේ ඖෂධය Tamanට වෙන් කර ගන්න ඕන. ඖෂධය Tamanට ගලප ගන්න ඕන. ධර්මය Tamanට ගලප ගන්න ඕන. එහෙම නැත්නම් මේ සියලු දෙනාටම එක භාවනාවක් දුන්න කියන්නේ එක බෙහෙතක් වාගේ. එකෙන් අපිට සර්ව සම්පූර්ණ ගමනක් යන්න බෑ. තාවකාලික සංසිඳීමක් ඇති කරගන්න පුළුවන්. දැන් මේ මොහොත ඔබට සුවදායී තත්ත්වයක් කරගන්න බැරි නම් භාවනා කරන වෙලාවනේ ඔබට එසේනම් මිනිසුන් සමග කටයුතු කරන අවස්ථාවේදී කිසිසේත්ම සුවදායී අවස්ථාවක් බවට පත් කරගන්න බැරි වේවි. ඔබට මේ අවස්ථාව සුවදායී තත්ත්වයක් බවට පත් කරගන්න පුළුවන් නම් ඔබට හැම අවස්ථාවක් ම සුවදායි තත්ත්වය බවට පත් කර ගන්න පුළුවන්. අපි මේ සුවය නොසුවයක් බවට පත් වෙන්නේ, නොසුවයක් බවට පත් වෙන්නේ, සුවයක් නැති තත්ත්වයට පත් වෙන්නේ ඇයි? අපි ළඟ ඉන්නවා කර්මකාරයෙක්. කර්මකාරයෙක් ඉන්නවා. ඒ කියන්නේ අපි ක්‍රියාවට බැඳිලා ඉන්නේ හැමතිස්සෙම. වැඩ කරන කෙනෙක් ඇතුලේ ඉන්නෝ, දාසෙක් ඉන්නෝ. කවුද ඔබේ හාමු පුතා? ඔන්න හාමු පුතා කියලා ගෙදර ඉන්නවා. තුන් දෙනෙක් ඉන්නවා. ඒ තමයි ලෝභ, ද්වේෂ, මෝහ. මෙන්න මේ හාමු පුතාලා තුන් දෙනා 16ට වැඩ දෙනවා. දැන් මනසින් ක්‍රියා කරනවා. මනසින් ක්‍රියා කරනවා. මොනවද මේ ක්‍රියා කරන්නේ? හාමුදුරුවෝ කියන දේවල් කරගෙන යනවා. ඇලෙනවා, ගැටෙනවා, මුලා වෙනවා. ඉතින් මේ 16 වෙන කෙනෙක් නෙමෙයි ඔය මම කියලා ඕම තදින් අරගෙන ඉන්නේ අන්නේ 16. මේ 16ට දැන් නිවීමක් අවශ්‍යයි. ඒ කියන්නේ නිදහසක් අවශ්‍යයි. මෙච්චර කාලය දුක් විඳා මට දැන් නිදහසක් අවශ්‍යයි. මොකද කරන්නේ? තවදුරටත් මේ හාමු පුතාලා තුන් දෙනා ළඟ මට වැඩ කරන්න බෑ කියලා මෙයා ඉවත් වෙනවා. ඒකෙන් සමු ගන්නවා. බලන්න ඔබත් සමුගත්ත කෙනෙක්ද? එනිසා ලෝභ, ద్వේෂ, මෝහ කියන මේ හාමු පුතාල තුන් දෙනාගෙන් සමුගෙන වාසය කරන්න. දැන් හාමු පුතාලත් වැඩ කරනවා. වැඩ කළාට ඒගොල්ලෝ 16ක් නෙමෙයි. ඒගොල්ලෝ ස්වාධීනයි. යම් කිසි ආකාරයකට මේ ලෝකය ගත්තහම මේ ලෝකය මහා බන්ධන වලින් බැඳිලා තියෙන්නේ. කිනේ කාට ඒක බන්ධනය කරලා හරි ලිඛිතව ඒ හැම දෙයක්ම කරලා තියෙන. උදාහරණයක් වශයෙන් ගත්තොත් විවාහයේ කියන බන්ධනේ වුණත් ඒකයි. ඒකත් ටයිමින් වලට රාජකාරියක් වගේ. ඊට පස්සේ රස්සාවේ බන්ධනෙත් කොන්දේසි ඇතුව ගන්න හරියට වෙලාවට වාර්තා කරන්න ඕන. වෙලා ඉවර වෙනකන් යන්න බෑ. වෙලාවෙන් ඉවර වෙනකන් ප්‍රමාද වුණොත් ඒවට රතු ඉරි වදිනවා. නොයෙකුත් බන්ධන ප්‍රශ්න තියෙනවා. රටකින් රටකටත් එහෙමයි. ඒකෝර මේ බන්ධනවල බැඳිච්ච මිනිස්සයා තව තවත් බන්ධන. තව තවත් බන්ධන. ලෝකය අපිව බන්ධනය කරනවා. අපි විසින් නැවත ලෝකයව බන්ධනය කරනවා. මෙන්න මේකට කියනවා ගැට පිට ගැට. ලෝකය ඔබ විසින් ගැට ගහගන්නෙත් නැතුව, ඔබ ලෝකය ගැට ගහගන්නෙත් නැතුව, ලෝකයෙන් එන ගැටවලට ඔබ හසු වෙන්නෙත් නැතුව, ඔබ ලෝකය ගැට ගහගන්නෙත් නැතුව වාසය කරන්න. ඒකට කියනවා කාය විවේකයෙන්, චිත්ත විවේකයෙන්, උපදී විවේකයෙන් විවේකය උපදවා වාසය කරන. විවේකයෙන් ඉන්න පුරුදු වෙන්න. දැන් විවේකයෙන් ඉන්න වෙලාවට ඔබ ඇත්තටම විවේකයෙන් ඉන්න විදිය මට පෙන්වන්න කිව්වොත් ඔබ කොහොමද පෙන්වන්නේ? පුංචි ළමයෙකුට කිව්වොත් පුතා ඔයා විවේකයෙන් ඉන්න විදිය පෙන්වන්න මට පොඩ්ඩක්. ඒත් එයා අද්දක මෙහෙම කරගෙන මං ඉන්නේ වෙන්න මේමයි කියලා කියයි නේද? ඒකට අපි විවේකයෙන් ඉන්නකොට විදියකට ක්‍රමයකට ඉන්නවද? ඉන්නේ නෑනේ. අන්න හරි. ඉතින් මනසෙත් ඒකමයි. විවේකයෙන් ඉන්න විට අපි ක්‍රමයකට ඉන්න බලන්නේ නැහැ. ක්‍රමයකට නැතුව ඉන්න ඕන. බලන්න දැන් මේ මොහොතේ විවේකයෙන් ඉන්න. කාය විවේකයෙන් උත් ඉන්න, මානසික විවේකයෙන් උත් ඉන්න දැන්. ඒ කියන්නේ තද ක්‍රමයකට ඉන්න බා. ඒක කියන්න බෑ. ඒක අතහැරලම දාලා ඉන්නවද? ඒක මහ පුදුම දෙයක්. ඒක වචනයට සංඥාවට ගන්න බෑ. සංඥාවෙන් ඉන්න බෑ. අතහැරලම අතහැර දාලා ඉන්නවද? එහෙම නැත්නම් ටිකක් අල්ලගෙන ටිකක් අතහැරලා ඉන්නවද කියලා විග්‍රහයක් කරන්න බෑ. අපි කොහොමද මේ විවේකයටපත් වෙන්නේ කියලා. ඒක සංවේදී තත්ත්වයක්. හරියට ඒක විග්‍රහ කරන්න බැරි දෙයක්. හරියට අපි හොඳම විවේකයේ වාසය කරන්නේ නිද්‍රාවටපත් වුණාම, නිදාගත්තාම. දැන් නිදාගත්තාම ඔබ ඉන්න විදිය ඔබ දන්නවද? දන්නේ නැහැ. එතකොට නිදාගන්න විදියකට නිදාගන්නත් පුළුවන්ද ක්‍රමයකට? එහෙමත් නැහැ. නිදා ගන්න වෙලාව, මට නිින්ද යන වෙලාව මම අල්ල ගන්න ඕනේ කියලා සිහියෙන් හිටියොත් ඔබට කවදාවත් අල්ල ගන්න පුළුවන් වේද? ඔබම දන්නේ නැහැ ඔබට නිින්ද කියලා නේ. සමහරලාට ටීවී එක බලමින් නිින්ද ගිහිල්ලා, සමහරලාට පාඩම් කරන තැනම නිින්ද ගිහිල්ලා, සමහරලාට බස් එකේ නිින්ද ගිහිල්ලා, ඈ පුටුවේ නිින්ද ගිහිල්ලා. ඒක හිතා ගන්න බෑ. මෙන්න මේ වගේ ක්‍රමවත් නැති සැහැල්ලුවක්. දැන් ඔබ විඥාණයෙන් තේරුම් ගන්න පුළුවන්ද? ඒක තමයි මේ විඥානේ නොදකින දෙයක්. ඒ කියන්නේ දැනුමට ගන්න බැරි දෙයක් තමයි නිර්වාණය. මේක ඔප්පු කරන්න කවුරු හරි ආවොත් නිවන් දකින්න ක්‍රමයක් මන් දන්නේ නැහැ කියලා. නිවන් දකින්න ක්‍රමේ මොකද්ද කියලා අහුවොත් ක්‍රමයක් නැහැ. බුදු හාමුදුරුවන්ගේ ස්වභාවය මොකක්ද කියලා ඇහුවොත් ස්වභාවයක් නෑ. එකනේ ඔය ධර්මකායය පෙන්නලා තියෙන අපපටිම කියලා ප්‍රතිමාවක් නෑ බුදු හාමුදුරුවන්ට. පිළිමයක් නෑ. එනිසා බුදු හාමුදුරු කාටවත් මේ ලෝක විනාශ කරන්න බෑ මන් දකින බුදු හාමුදුරුවන. ගඩොල් විනාශ කරාවි ප්ලාස්ටික් ප්‍රයිවර් වලින් හදපු කරාවි බුදුහාමුදුරු විනාශ කරන්න බෑ. මොකද බුදුහාමුදුරු කියන්නේ සතර මහා භූතයන්ගේ නිදහස් වෙච්ච කෙනෙක්. ආනන්දහාමුදුරු තේ මාර්ගයේ ගමන් කරන්නේ. ආනන්දහාමුදුරු කියන්නේ සතර මහා භූතයන්ගේ සැදුල්ලත් ශරීරය නෙමෙයි. ආනන්දහාමුදුරු විනාශ කරන්න බෑ. ඔබත් කාටවත් විනාශ කරන්න බැරි කෙනෙක් බවට පත් වෙනවා. ඒකට තමයි අජර අමර කියලා කියන්නේ. දැන් බුදුවරු ජරාවට පත් වෙන්නේ නැහැ නේද? දැන් අ බුදුවරු ලෙඩ වුණා කියලා කියන්නේ බොරු. බුදුවරු ලෙඩ වෙන්නේ නැහැ. බුදුවරු වයසට යන්නේ නැහැ. බුදුවරු මැරෙන්නේ නැහැ. අමරණීය. එවන අපි දැක්කේ මොකක්ද මෙතෙක් කාලයක්? ධර්මය කියලා දකින්නේ සම්මුතිය. බුදුහාමුදුරුව කියලා දකින්නේ සම්මුතිය. සංඝයා කියලා දකින්නේ සම්මුතියක් දැකලා තියෙන්නේ. එතකොට තමා කියලා මම කියලා ගන්නෙ සම්මුතියක්. සත්‍ය කොතනද තියෙන්නේ? සම්මුතිය කියන එක ඔබ අවසන් කළාද අන්න ඔබට සත්‍ය පෙනෙනවා ඇත. සම්මුතියට ඔබ බැසගත්තද අන්න ඔබට සත්‍ය වැසෙනවා ඇත. සම්මුතියට බැසගත්ත හැම මොහොතකම සත්‍ය වැසෙනවා. සම්මුතියෙන් සමුගත්තාද අන්න ඔබට සත්‍ය පෙනෙනවා ඇත. දැන් බලන්න සම්මුතිය නිහා ගියපු කෙනාට මම දුප්පත් මම පොහොසත් කියන හැඟීම ඉදෙදෙන්න එන්නේ නැහැ. සම්මුතියක් මේ දුප්පත් පෝසත්කම කියලා කියන්නේ. තියෙන ධනේ ප්‍රමාණයට, ඉඩම්වල ප්‍රමාණයට, ආහනවල ගණනට මේ හදාගන්න එක. එතකොට ඒ චේතනා, ඒ සිතිවිලි එන්නේ සම්මුතියෙන් එහා ඉන්න නිසා. එතකොට මම උගත් නූගත් මේක හදාගන්නේ කොහොමද? ලෝක සම්මුතියෙන් කියෝ පොත් ප්‍රමාණය හරි ඉගෙනගත්ත විශ්වවිද්‍යාල ප්‍රමාණය හරි පාදි ප්‍රමාණය හරි වැඩි වෙන්න වැඩි වෙන්න හදා ගන්නවා. එයා උගත් නූගත් මම භාෂා මෙච්චර දන්නවා, ශාස්ත්‍ර මෙච්චර දන්නවා කියලා හදා ගන්නවා. මේ සම්මුතියෙන් එහාට ගිහපු කෙනාට මේ උගත් නූගත් කියන චේතනාවේ තියෙන දෙකම එන්නේ නැහැ. උගත් කමේ පීඩාවකුත් නැහැ, නූගත් කමේ පීඩාවකුත් නැහැ. දෙයක් දන්නේ නැහැ කියලා ඇති වෙන ලැජ්ජාවක් නැහැ. ඈ දෙයක් දන්නවයි කියලා ඇති වෙන මාන්නයක් නැහැ. බලන්න ඔබ ඒ දෙකෙන්ම පෙලෙන්නේ නැතුව ඔබට අයින් වෙන්න පුළුවන්ද කියලා බලන්න. ඒ කියන්නේ සම්මුතියෙන් අයින් වුණා. අර දෙකම සම්මුතිය. ඔබට තමන් ලස්සනයි අවලස්සනයි එන පීඩාව, එන චේතනාව සම්බන්ධ වේද මේ සම්මුතියෙන් ඉවත් වෙච්ච කෙනාට? එතකොට සම්මුතියක් නේද? තමන් ලස්සනයි කියලා හදාගන්න සම්මුතිය. මොනවා හරි සාපේක්ෂිතතාවයක් හරි, තමන්ට හැඟෙන හැඟීමක් හරි, මොකක් හරි එකක ඇතුළේ තියෙන්නේ. දැන් ඒක ඉන්නෙත් නෑ අර සම්මුතියේවත් වෙච්ච කෙනාට. තමන් වයසයි තමන් තරුණයි කියලා. වයසකයි සමහරලාට මම වයසයි කියලා කනගාටු වෙනවා. සමහර අය වයසයි කියලා ආඩම්බර වෙනවා. අපි ගොඩක් දේවල් දැන උගත් අය කියලා. සමහර තරුණ අය ආඩම්බර වෙනවා අපි ශරීර ශක්තිය තියෙන අය අපි තාරුණ අය කියලා. මේ සම්මුතිය මේ සම්මුතියෙන් ඉවත් වෙච්ච කෙනාට අර කියන්නේ නෑ අර සම්මුති වේදනාවද කියන්නේ නෑ. මම රෝගී මම නිරෝගී කියන සම්මුතිය මේ සම්මුතියෙන් ඉවත් වෙච්ච කෙනාට එන්නේ නෑ. එහෙනම් මොකද්ද මේ අපිට තියෙන ලොකු බාධා? සම්මුති ඥානය. සම්මුති ඥානය තමයි මේ බාධාව. අපි මෙතන පහළ කරගන්න ඕන ලෝකෝත්තර ඥානයක්. ඒකෙන් අදහස් කරන්නේ පින්නතුනි ලෝකය ලෝකයට බාර දෙනවා. තමන් සත්‍ය අවබෝධ කරගන්නවා. මේ සියල්ලම සංස්කාර පින්නයක්. මහා පෘථුවිය පවා සංස්කාර පින්නයක්. එතකොට මේ ඔළුවේ හදාගත්ත සම්මුති මොනවද? ජාති, ආගම්, කුල, මල, දුප්පත්, පොසත්, ලස්සන, අවලස්සන, උගත්, නූගත්, හ්ම්, වයසයි, තරුණයි, ලස්සනයි, අවලස්සනයි, මොනවද මේ? සම්මුති. සම්මුතියෙන් අයින් වෙච්ච කෙනා සහනෙන් ජීවත් වෙනවා. සම්මුතියට බැඳිච්ච අය ගැටි ගැටි පීඩා විඳිනවා, යුද්ධ කරගන්නවා, මරා ගන්නවා. මරණයෙන් පස්සේ නොදකපු දෙයියෙක් ළඟට යන්න ප්‍රාර්ථනා කරනවා, නොදෙකපු ස්වර්ගයකට යන්න, සුගතියකට යන්න ප්‍රාර්ථනා කරනවා. මෙතන අපායක් කරගෙන කවුද? සම්මුතියට බැඳිච්ච උදවිය. මේ සම්මුතිය නිදහස් වෙච්ච කෙනා ස්වර්ගයේද මෝක්ෂයේද මේ මොහොතේ. ස්වර්ගයේද මෝක්ෂයේද නිර්වාණයද එයාට මේ මොහොතේ. ආ කුඩා කාලේ ඉඳලා අපේක්ෂා කරපු දෙයක් තමයි මේ නොපෙනෙන ලෝකවලින් එක එක ඒවා දෙන්නම් කියලා කියන ඒවා මම බාරගත්තේ නැහැ. මං ඒව පොඩි කාලෙම මං හිතින්ම හිතුවා මට ඒව එපා කියලා. මොකද හේතුව? මට ඒක තේරෙන්නේ නැහැ. මම ඔබට කියනවා මේක කරාම ඔබ ලබන ආත්මය අහවල් ලෝකෙ ඉපදිනවා. මට කියනවා මට ෂුවර් නැහැ. මේ ලෝකෙ මිනිස්සු ෂුවර් නැහැ. මේ කියන ඒවා ෂුවර් නැහැ. ඒ නිසා මට ඒවට දෙන්නම් කාසි වලට මං කැමති නෑ. මේ ලෝකෙ මට මොකක්ද අවබෝධ කරගන්න පුළුවන්? ඒ විශ්වාසයන් මත ඉතින් ඉන්න, ඒ විශ්වාසයක් මත ඉන්න, ඒ විශ්වාසය ගැනීම හරීම ලේසි දෙයක්, සරල දෙයක්. අමාරු දේ තමයි මේ ආත්ම භාවයේදී පූර්ණත්වයට පත්වීම. දෙක් විශ්වාසයකට පත්වීම ලෝකේ ඕනම මිනිසෙකුට කරන්න පුළුවන් දෙයක්. ඒ වගේ විශ්වාසයන් වල, නාන ප්‍රකාර විශ්වාසයන් වල මිනිස්සු ආගම් දාස් ගානකින් බැඳිලා ඉන්නවා. මේ හිතන්න පුළුවන් මිනිස්යාගේ හිත ඇයි කොටු කරන්නේ කියලා මට ප්‍රශ්නයක්. හිතන්න පුළුවන් මනුෂ්‍යයාගේ හිත ඇයි හිර කරන්නේ කියලා ප්‍රශ්නයක්. හිතන්න පුළුවන් මනුෂ්‍යයාගේ ඇයි හිත බඳින්නේ? හිතන්න පුළුවන් මනුෂ්‍යයාට හිතන්න ඉඩ දෙන්න ඕන නේද? හැමෝටම හිතන්න බෑනේ මේ ලෝකෙ තිරිසන් සතුන්ට වගේ සතුන්ට හිතන්න බෑනේ. එතකොට මේ හිතන්න පුළුවන් සත්වයා හිතන්න පුරුදු වෙන්නේ. ඒකට කියනවා හිතන්න පුරුදු වෙනකොට ඒකට කියනවා චින්තාමය ප්‍රඥා. මේ හිතන්න එපා හිතල වැඩක් නෑ කියලා හරියන්නේ. එතෙන්ට හරි අවසානේ එන්න හිතන්ටත් ඕන. යම්කිසි ගමනක් ගිහිල්ලා ඇවිල්ලා යම්කිසි පලාතකට කෙනෙක් ඇවිල්ලා කතාවක් කියනවා. හාපෝ යන්න නම් එපා, ඒ ගමන හරිය අන්තිමයි. කිසි ලස්සනක් නැහැ, කිසි මේ පිළිවෙලක් නැහැ, ඒකත් බලන්න දෙයක් නැහැ කියනවා. දැන් මේ පැත්තේ සංචාරේ නොගිය කෙනාට මේ කියන සුබවත්, මේ කියන අසුබවත් හරියට ගෝචරද? අර ගියපු කෙනාට වාගේ නෑනේ, ගියපු කෙනාට වාගේ ගෝචර නෑ. එහෙමනම් පින්තුනේ රාහතු බුදුවරු මොන දේ කිව්වත් ඔබත් යම් ආකාරයකට ඒ ආධ්‍යාත්මික ගවේෂණය, ඒ සංචාරය සිද්ධ කරගන්නේ නැති වුණොත් ඔබටත් කල්පිතව ඉන්න සිද්ධ වෙනවා. ඒ නිසා වැඩක් නැහැ කියලා කියනවා වෙන්න පුළුවන්. හැබැයි ඔබ ඔබේ ආධ්‍යාත්මික සංචාරය යන ඕන. එවිටයි ඔබට යමක් අවබෝධයෙන් කියන්න පුළුවන්. විචිකිච්ඡාව නැතුව සංසිඳීමටපත් වෙන්න පුළුවන්කම් තියෙනවා. නැත්තම් හීන ලෝකවල තමයි. දැන් අනිත්‍යයි කියන හීන ලෝකේ, නිර්වාණය කියන හීන ලෝකේ, ස්වර්ගය කියන හීන ලෝකේ. ඉතින් අපි මේ බෞද්ධයෝ ආගමිකයෝ ඉන්නවා. ඉතින් ඕක නිසා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ මිනිස්සුන්ට පිස්සු කියලා. එයාම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා, එයාම රඟපාලා, එයාම තනුවක් දාගෙන, එයාම ඩබින් කරලා හඬ කවලා, එයාම චිත්‍රපටි බල. ඒකට උදව් කරන පිරිසක් ලෝකයේ ඕන තරම් ඉන්නවා. තමන්ගේ චිත්‍රපටිය තමන් දකිනවා. අර අපි හැමදාම කියනවා වගේ මගේ සිහිනේ මට දකින්න ඉඩ අරින්න කියලා එයාගේ හිනේ යාම බල බල ඉන්නවා. ඔබ ඒ මොඩ වැඩේ කරන්න එපා. සත්‍යයට පිවිසෙනවා කියන්නේ තමන්ගේ හීනයක් හදාගෙන ඒ හීනේ දිහා බලන් ඉන්න එක නෙමෙයි. මේ මාර්ගයේ අතහැරීමක් නෑ පිළිතුරු. අල්ල ගැනීමකුත් නෑ පිළිතුරු. ඇයි? කෙනෙක් මේ නිර්වාණ මාර්ගයේ යොමු කරන්නේ නැති නිසා. කෙනෙක් මේ නිර්වාණ මාර්ගයට දැම්මොත් ඒ කෙනාට ගොඩාක් දේවල් අල්ල ගන්නත් තියෙවි, ගොඩාක් දේවල් අතහරින්නත් තිබේවි. කවුද මේ අතහරින්නේ? කෙනා. කවුද මේ අල්ලගන්නේ? කෙනා. කවුද මේ හිතන්නේ? කෙනා. කවුද මේ පතන්නේ? කෙනා. දැන් තේරෙනවනේ දර මුලින්ම සයින්ස් මතක් කරපු නින්ද සහ විවේකය. ඔබ හොඳට අධ්‍යයනය කරලා තියෙනවද නින්ද සහ විවේකය? අධ්‍යයනය කරලා නැත්නම් අද ඉඳලා පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහ කරන්න. නින්ද සහ විවේකය ඇත්තටම මෙතෙක් කාලයක් කරපු දේ තුළ මොනවද තිබ්බ කියලා. ඒක ඇතුළේ හරි අපූර්වත්වයක් තියෙනවා. ඒකට න්‍යායන් දාන්න බෑ. විවේක ගන්න ක්‍රමය ඔබම ඉගෙන ගත්තද? එහෙම නැත්නම් ලෝකේ කවුරු හරි ඔබට කියලා දුන්නද? පොඩි එකා කාලේ පොඩි කාලෙම ඒක තේරුම් ගත්තා. එයාගේ විවේකී ගන්න ක්‍රමය නිදා ගන්න කවුරු හරි ඉගැන්නුවද? කවුද නිදාගන්න කියන්නේ? අම්මට ඉතින් කරදර වුණාම නම් අම්මා දොයි 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 යවපෝ කියලා නම් කිව්වා නේද? එවනම් පිළිතුරුමේ නිර්වාණ ධර්මයත් අන්නේ වෙනි අපූර්වත්වයකින් අපි ප්‍රගුණ කරගෙන දියුණු කරගෙන ඥානනය කරගෙන යනකොට නුවණින් දකිනකොට මේ සංස්කාරකයන්ගේ අනිත්‍යතාවය අන්නයට අවකාශයක් ලැබෙනවා, අවස්ථාවක් ලැබෙනවා, සුවිශේෂී අත්දැකීමක් ලබන්න. ඒ තමයි අර අභ්‍යන්තරයේ අර මනෝ සංචේතන ආහාරවල ජීවත් වෙවි හිටපු හිටපු සතා සතා පුජ්‍යලයක් මේකෙන් ඉගිරිලා කරලගෙන යනවා. මේකට මේ සද්ධර්ම ශ්‍රවණය තුළින් හාත්පස ඥානය උදා කරවන ඇරෙන්න කාක්වත් භාවනාවක් කළා හරියන්නේ නැහැ. ඒ කියන්නේ Hindu භාවනාවක් කළා හරියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ භාවනාවයි කරන්න ඕඩාකයි මේ වෙනකොට මේ බෞද්ධ භාවනා හැටියට මොනවද කරන්නේ? Hindu භාවනා ක්‍රම. බුදුරජාණන් වහන්සේගේ මේ විපස්සනා භාවනා ක්‍රමය ප්‍රබල තත්ත තත්ත විපස්සන. මේ මොහොත ඔබයි දන්නේ. මේ මොහොතේ මනසේ පවතින තත්ත්වය ඔබයි දන්නේ. ඔබේ ගැටලුව ඔබයි දන්නේ. ඔබ අල්ලගත්ත දේ ඔබයි දන්නේ. ඔබ කන පළතුරේ රස එක්කෙනෙක් නෙල්ලිගෙඩියක්, තව කෙනෙක් කස්ලබු, තව කෙනෙක් අඹ, තව කෙනෙක් ඩූරියන්, තව කෙනෙක් පේර කනවා. ඒ රස දන්නේ ඒ දහ දෙනා. දහ දෙනෙක් උනොත් දහ දෙනා. ඉතින් ඔබේ රස, ඔබේ ගුණය, ඔබ අල්ලගත්ත දේ, ඔබ විඳින දේ, ඔබ කන දේත් එක්ක සම්බන්ධයි. දැන් මෙතන ඉන්න පිරිස සියක් පිරිස සියක් කෑම කමින් ඉන්නවා. සියක් පිරිස සියක් කෑම කමින් ඉන්නවා. මොන කෑමක් කමින් හිටියත් කරන්න තියෙන එක දෙයයි, විවේකයටපත් වෙන්න. ඉකන්නේ ගස්ලබු කන්නගෙන ගස්ලබු කෑල්ල පැත්තකින් තියන්න, පේර කනගෙන පේර කෑල්ල පැත්තකින් තියන්න. ඒ වගේ ලෝකෙත් එක ගැටි ගැටි ඉන්න කෙනා ගැටීම පැත්තකින් තියන්න, ඇලි ඇලි ඉන්න කෙනා ඇලීම පැත්තකින් තියන්න, ශරීරය මුල් කරගෙන හිතන නම් ඒක පැත්තකින් තියන්න, දරුවෝ මුල් කරගෙන හිතන නම් ඒක පොඩ්ඩක් පැත්තකින් තියන්න, ස්වාමියා මුල් කරගෙන හිතන නම් ඒක පැත්තකින් තියන්න. මොකද්ද ඔබ මුල් කරගෙන ඉන්නේ? ඇස මුල් කරගෙන නම් ඒක පැත්තකින් තියන්න, කන මුල් කරගෙන නම් ඒක පැත්තකින් තියන්න. ඒක උහුම කෝටියක් කියන්න දේවල් තියෙනවනේ නේද? කියල ඉවරයක් වෙන්නේ නැහැ හැම කියන්න කිව්වොත්. ඒ චිත්ත විවේකයේ උදසා, නිර්වාණයේ උදසා, ශාන්තියේ උදසා, දැන් භාවනාව අනුභව කරමින් නම් ඉන්නේ. මොකද කරන්නේ? භාවනාවත් පැත්තකින් තියෙනවා. ඒ ඊළඟට අපි මොකද්ද කරන්න ඕන කියලා කල්පනා කර කර ඉන්නවනම් ඒකනේ දැන් කතා ඉන්නේ. ඒකත් පැත්තකින් තියෙනවා. ඊළඟට මම මොකද්ද කරන්න ඕන කියලා හිතනවනම් ඒ සිතිවිල්ල පැත්තකින් තියෙනවා. එතකොට අපි නිකන් ඉන්නද ඕන කියලා හිතෙනවනම් ඒකත් කන්නේ නැතුව ඒක කන්නේ යන්නේ නැතුව ඒකත් පැත්තකින් තියන. ඒ කියන්නේ මුකුත්ම කරන්නේ නැතුව හිත දිහා බලන් ඉන්න තියෙන්නේ කියලා හිතෙනවනම් ඒකත් කන්නේ නැතුව පැත්තකින් තියන. මොකද ඕක කන්න ගියාම චිත්ත විවේකේ නැති වෙනවා. දැන් තේරුණානේ නිදා ගන්න ක්‍රමයක් නැහැ. සැහැල්ලු වෙන්න ක්‍රමයක් ශෛලයක් නැහැ. ඕක විඥාණයෙන් අල්ලන්නත් බැහැ. දැන් ඉතින් මට තේරෙන්නේ නැහැ කියලා බණින එකේ සාධාරණත්වයක් තියෙනවානේ. මොකද මේ ලෝකේ බණක් නෙමෙයිනේ දේශනා කරන්නේ. මේ ලෝකේ දෙයක් තේරෙන්නේ නැහැ කියලා කට්ටිය කියනවා. ඒක සාධාරණයි. මොකද ඇත්ත මම පිළිගන්නවා. ඒක මොකද මේ ලෝකේ දෙයක් නෙමෙයි දේශනා කරන්නේ. මේ ලෝකේ දෙයක් නම් ඒ තුල ක්‍රියාවක් තියෙනවාමයි. මේ ලෝකේ දෙයක් නම් ඒකේ වේදනාවක් තියෙනවාමයි. මේ ලෝකේ දෙයක් නම් ඒක කර්මයක්මයි. කර්මයේ ප්‍රතිපාකයක් තියෙනවාමයි මේ ලෝකේ දේවල්. මේකේ කර්මයක් නැත. කර්මයක් නැති හේයින් විපාකයක් නැත. කර්මයක් නැති හේයින් විපාකයක් විපාකයක් නැති හේයින් නැවත නැවත කර්ම සැකසෙන්නේ නැහැ. ඔබ මේ වෙලාවේ හපන්නේ භාවනාවන භාවනාවත් ඇත්තකින් කියන මොකද කටහ අපනවන ක්‍රියාවේ මානසිකවනේ බලන්න. ඔබ ශෛලයක් ගන්නවද ක්‍රමයක් ගන්නවද කර්මයක් ගන්නවද? කර්ම නිරෝධ කරන්න බුදු වදන එකයි, කම්ම නිරෝධාය සංවත්තති. ඔබට සංවර වෙන්න ඕන නම් කර්මයේදී සංවර වෙන්න බෑ. කර්මයෙන් තොරවයි ක්‍රියාවෙන් තොරවයි සංවර බව තියෙන්නේ. ක්‍රියාවෙන් තොරවයි සංවර බව තියෙන්නේ. ක්‍රියාවක් නෙමෙයි සංවර ක්‍රියා නැත. ක්‍රියා අවසන් වීමෙන් ඒ සංවර බව හටගන්නේ. ඒක ප්‍රගුණ කරන්න, ප්‍රායෝගික කරන්න මේ මොහොතේ. හැබැයි පිළිපදින ස්වාමීන් වහන්සේ දේශනා කරපු ධර්මයට ගැළපෙනවද මගේ මේ මොහොතේ තත්වය? නැතුව මුලා වෙලා ඔහි කරගෙන යන්න එපා. මෝඩකමට මෝහේ ධර්මයේ සමග ගලපන්න මේ මොහොතේ ආධ්‍යාත්මික ගැඹුරු ආධ්‍යාත්මික ක්‍රියාවලිය ස්වාමීන් වහන්සේ දේශන ලද ධර්මයට හාත්පස ගැලපෙනවාද? ඒ හාත්පස කියන්නේ හැම පැත්තෙම. ඒක කරුණක් හලන්න එපා. මෙතෙක් දේශනා කරපු සියලුම කරුණු ටික එකට ගලපා සන්තෝෂෙන් වැඩෙන්නත් ඉගෙන ගන්න ඕනේ. ඒක පීඩනයක් කරගන්නත් එපා. අපහසු වුණත් තමන් ප්‍රගුණ කිරීමේදී තමන්ට අපූර්ව අත්දැකීම් ටිකක් ලැබෙනවා. ඒ අත්දැකීම් ටික ලබන්න තමන් ඔය අභ්‍යාසය දෙන්න ඕන. අපි මේකට කියන විපස්සනා භාවනාව. මොනවද? කාය චිත්ත වේදනා ධම්ම පිළිබඳව සැලකිල්ලෙන් අවබෝධයෙන් අවබෝධ කර ගනිමින් සතර සතිපට්ඨාන අපි මොනවා ගැනද ගවේෂණය කරන්නේ? අපි අවබෝධ කරගත්තේ මොනවා හරි නම් කරපු වේදනා ටිකක් නෙමෙයි, තමන්ට තියෙන වේදනාව වෙන නේ. අන්න ඒකයි වැදගත්. වෙන කාගේ හරි චින්තනයක් හරි චිත්තයක් හරි නෙමෙයි අපි ගවේෂණය කරේ. මොකද තමාට තියෙන චිත්තය ගැන. කොහේ හරි කවුරු හරි කියලා දීපු ධර්මය දහම් නෙමෙයි තමන් ගවේෂණය කරේ, තමන්ගේ අධ්‍යාත්මය තුළ පවතින දහම ගැන. ලෝකයක් ලෝක නිරෝධයක් මහණෙනි, බඹයක් පමණ ශරීරයේ තුළම මම පනවනවා. ලෝකයක් ලෝක නිරෝධයක්. එහෙමනම් දහම කොහෙද තියෙන්නේ? එතනම තියෙනවා. ඒකනේ බුදු කෙනෙක් ගුරුවරයෙක් නැතුව ධර්මය අවබෝධ කරවන්නේ. ඇයි? ඒ සියල්ල මේ ආධ්‍යාත්මය තුළ තිබූ නිසා අවබෝධ කරගන්න. ඇත්තෙන්ම ඔබ මේ ඉගෙන ගන්නේ සැනසීමයි. ඔබේ ආගම මොකද්ද කියලා අහුවොත් කියන්න සැනසීම, සහනය. දලයි ලාමාතුමා එහෙම කියලා තියෙනවා, මගේ ආගම ආදරය කියලා. ඒ සැනසීමට තමයි කියන්නේ මෛත්‍රී කියන එකට. මගේ ආරෝපේ ආගම මොකද්ද කියලා ඇහුවොත් සැනසීම, සහනය. තමන් සහනෙන් ජීවත් වෙන්න. ඒ නිසා ඔබේ ආගම ඔබ හැමදාම අදහන. මොකද අදහනව කියලා කරන්න ඕන අපි. අපි සැනසිල්ලේ ඉන්න ඉගෙන ගන්න ඕන. සතුටෙන් සහනයෙන් ඉන්න කලාව ඉගෙන ගන්න ඕන. සතුටෙන් ජීවත් වෙන්න. සැනසීමේ ආගම, වෙනසීමේ ආගමනේ සැනසීමේ ආගම බවට ඔබේ ආගමපත් කරගන්න ගොඩක් අයට ආගම් තිබුණට නැති මොකද්ද? සැනසීම නැහැ. දවසක් රතේකින් පන්සලට මොනවද බඩු වගේයක් ගෙන ආපු මිනිස්සෙකින් වෙනත් ආගමිකයෙක් වගේ. ඉතින් මම අහුවා මේ කොහොමද කියලා. දැනුත් සාදු මම මේ ආගම අදහලා එන ගමන් කියලා කිව්වා. කොහොම හොඳයි දවසට සීසරයක් අපි ගොඩක් වාර ගානක් අදහනවා කිව්වා. මම ඔබ සැනසෙල්ලෙන් දෙයින් කියලා වැඩක් නැහැ සාදු, එපා වෙලා තියෙන ජීවිතේ කිව්වා. මම අහුව ඇයි මොකද කියලා. ගෑණි හරි සෞතුයි කිව්වා. මම අහුව ඇයි කියලා. කොච්චර කළත් හොතක් අහගන්න බෑ. දැන් වයස කියන්නේ දැන් ඉතින් 40ක් පැනලනේ. දැන් ඉතින් හිටියා ඇති. දැන් ඉතින් මැරිලා ස්වර්ගයේ යනවා කියන්නේ. ඒ ආගමික සමහර අය මේ මැරෙනවයි කියන එක එච්චර ප්‍රශ්නයක් කරගන්නෙත් නෑ. මරණය නිකන් ප්‍රාර්ථනා කරගෙනම වගේ තින්නෝ. මේ මැරිච්ච ගමන් අපි යන්නේ දෙහියෝ ළඟට. එහෙ නොමිලේ බුරියානි හම්බෙනවා, මීට වඩා හොඳ කෑම බීම තියෙනවා. මේ කියලා කියලා තියෙන එක අමු අමුෙන් විශ්වාස කරනවා. මොකද හේතුව ගැඹුරු හත්පස පරිචයක් නැ බුද්ධියක් නැති කෙනෙකුට සංකල්පෙ දුවාම මේ සංකල්ප වලින් ගැලවිලා එළියට පනින්න බැහැනේ. ඒක හරියට අර ගමේ මිනිස්සෙක් කොළඹා වගේ කියලා නේ කියන්නේ. වැඩි රැවටිලිකාර කපටිකම් වැඩවලට දන්නේ නැති කෙනෙක් ඇවිල්ලා පිටකොටුවේ හැම පොඩ්ඩක් නේද? අතර මං වුණොත් එහෙම. එහෙම වෙනවා. ආන්නේ වගේ තමයි ඉතින්. ලෝකයේ පිළිබඳව දැනුමක් පළල් දැනුමක් නැති මිනිස්සුන් දෘෂ්ටියක පටලවන්න පුළුවන්. ඒ අය විතරක් නෙමෙයි මේ භාවනා පැත්තෙන් උනත් මේගොල්ලෝ පටලවන්න. ඔතෙන්ට වඩා ඉක්මනට අපේ ළඟ මේ අපි දෙන රහතන් වහන්සේ ලැබී කරනවා ගුවම මෙන්න රොත්ත පිටින් එහෙ යනවා. මොකද්ද කියන්නේ, කොහොමද ඒක කෙරෙන්නේ, එහෙම වුණත් දැනෙන්න මෙතන කරනවා කියනවානේ. අර එක්කෙනෙක් කියනවනේ, එයා කලා කියලා කියනවා, එයාට අවබෝධය කියලා තර කියනවනේ. ඒවට අහුවෙන්න එපා. තමන්ට මහා පරිචයක් තියෙන ඕන වචන කීපයකින් ඒකේ දිග බලලා හඳුනගන්න. ඒකට කියනවා ප්‍රඥාව. එහෙමනම් මේ ප්‍රඥාවෙන් මිසක් උදෙක් නිකන් හිත තැම්පත් කර ගැනීමේ භාවනාවක යෙදිච්ච කෙනෙකුට නිවන් දකින්න බැහැ. ප්‍රඥාව මුදු වෙච්ච කෙනෙක්මයි නිවන් දකින්නේ. පැහැදිලිනේ? ප්‍රඥාව මුදු වෙච්ච කෙනෙක්මයි නිවන් දකින්නේ. මනසු කවුරුත් නිවන් දකින්නේ නෑ. තමි ප්‍රඥාව නැතුව හිතේ සමාධියක් විතරක් ඇති කරගත්ත මනස නිකන් මුල් මුල්ලකට මුළු කරගත්ත ස්වභාවයක් තියෙන කෙනෙකුට කොහොමද මේ සමාජයේ හැම තලයක් සමගම, හැම තත්වයක් සමගම, හැම ගැටලුවක් සමගම පවතින්නේ? ඒ මනස මුල්ටකට තල්ලු කරගෙන ඉන්න වෙන්නේ. එහෙම නෙමෙයි, අවදියක්. ප්‍රඥාවේ අවදියක් ඇති වෙන්නේ. ඒ අවදිය තුළ අර හැම මොහොතකම තත්ත විපස්සන කියන ගුණේ යුක්තව ඇත්තරගත්ත මිනිස්සේ මෙතන වලක් තියෙනවා, මෙතන කටු කොටක් තියෙනවා, මෙතන අගලක් තියෙනවා කියලා තේරුම් අරගෙන මෙතන වංගුවක් තියෙනවා, මෙතන ගහක් කොටයක් මුලක් තියෙනවා කියකිය. ඒ මග ඇරෑර යනව නේද? නමුත් අපහසු දැස් තියෙන කෙනෙකුට ඕ මග ඇරෑර යන්නේ නෑ. තාම ලේසිං යා. ඇවිදගෙන යනවා. ඒ වගේ ආධ්‍යාත්මික ප්‍රඥායස, ආලෝකයස, අර සදහම්යස පහළ වුණාට පස්සේ, මෝහය දුරු වුණාට පස්සේ, අඳුර නැති වුණාට පස්සේ මොකක්ද ඇති වෙන තත්ත්වය? ඇසත් එක්කසේ වාසය කරනවා. අන්ධයෙකුසේ නොවේ, ඇසත් එක්කසේ වාසය කරනවා. මේ ලෝකේ ඉන්න කොටස් තුනක්. එකක් අන්ධු. ඒ මිනිස්සුන්ගේ මෙලවත් අසාර්ථකයි, පරලොවත් අසාර්ථකයි. ගොඩාක් වෙලාවට බෞද්ධයෝ අන්ධයි. ඒගොල්ලෝගේ සමහර අයගේ ජීවිත මෙලවත් අසාර්ථකයි, පරලොවත් අසාර්ථක වෙච්චයි ඉන්නවා. මේ ලෝකේ සන්තෝෂෙකුත් නැහැ. පිරිසක් ඉන්නවා එක හැක් කන්දයි. ඒ කියන්නේ මෙලව උද්දට කනවා, බොනවා, ඒකේ කාම සම්පත් ලබනවා, බොහොම හොඳට ඉන්න ඔය සමහර ආගම් වල වගේ. මෙලව විතරක් උද්දට කාල බීලා ඉන්න පවක් පිනක් ගැන පුත්‍යයන් හිතන්නේ මේ ඔක්කොම අපේ කැම බීම සඳහා තියෙන්නේ කියලා. අපි විතරයි ලෝක ජීවත් වෙන්න ඕන කියලා කල්පනා කරලා තමන්ගේ ඉන්ද්‍රිය පිනවීම මුල් කරගෙන ජීවත් වෙලා ඒසේ එක හැක් අන්දයි, පරලෝ අන්දයි. පරලෝ නිකන් විශ්වාසයක් විතරයි තියෙන්නේ. එක හැක් අන්ද මිනිස්සු ඉන්නවා. අන්න ද්විචක්කු තියෙන කට්ටිය ඉන්නවා. ඒක චක්කු, ද්විචක්කු, අන්දෝ. තුන්දෙනායි ද්විචක්කු තියෙන කෙනාට එයාට මෙලවත් සාර්ථකයි, පරලොවත් සාර්ථකයි. එයා පරලොව ස්වභාවයක් දන්නවා, මෙලව ස්වභාවයක් දන්නවා. මෙලව කර්ම රැස් වෙන විදියට තමයි පරලොව කර්ම හැදෙන්නේ කියලා. එතකොට අකුසලයෙන් වළකලා කුසල කර්මයේ යෙදෙන්නත් එයා දන්නවා. කුසල් අකුසල් හැදෙන්නේ කොහොමද කියලා තේරුම් අරගෙන කර්මය ඉක්මවන්නත් දන්නවා. මෙතෙන්දී අපි කරන්නේ මොකක්ද? විශේෂයෙන් අපි අනිකුත් ආයතන වල වගේ අකුසලයෙන් වැළකීලා කුසලයේ යෙදෙන්න කියන වචන ටික වැඩි හැමදෙරු කතා කරන්නේ නැහැ. කතා කරේ නැතුණාට ඒක හරිම වැදගත්. ඒ වගේම අපි අනිත් ස්වාමීන් වහන්සේලා ඒක හදනවා. එතන පැහැදිලිනේ. එතකොට අපි මෙතන හැම ධර්ම කරුණක්ම කතා කරන්නේ නැහැ වැඩිපුර මේ සිඟාලෝවාද සූත්‍රය, පරාමාව සූත්‍රය, මහා මංගල සූත්‍රය හොම හැමදාම කතා කරන්නේ නැහැ. මොකද හේතුව අපේ අනිත් ස්වාමින් වහන්සේලා ඒ කාරණේ ඉෂ්ට කරනවා. තේරුණානේ? ඒ කාරණේ ඉෂ්ට කරනවා. ඒ වගේම බුද්ධ වන්දනා, මල් පූජා, රෝස මල් පූජා, පිච්ච මල් පූජා, නිලු මල් පූජා, නේත් පහන් පූජා ඔක්කොම කරමින් හිත ඒව කරනවා. ඒකත් හොඳයි. ඒව ගැන කතා කරන්නේ නැත්නම් අපේ සහෝදර හාමුදුරුවෝ මේ වැඩේ කරගෙන යන නිසා මගේ කියන්නේ වැඩි කතා කරන්නේ නැහැ. මෙහිදී අපි කතා කරන්නේ වැඩිපුරම අකුසලයෙන් වැළකීලා කුසල කර්මයේ දෙනවටත් වැඩි හරිය කියලා කර්මයේ ඉක්මවන දහම වැඩිපුර කතා කරනවා. මොකද හේතුව ඒක අනිත්යෙන් වලින් කතා කරන්න උන්වහන්සේලාට බෑ. මොකද හේතුව ඒක උන්වහන්සේලාට ලැබුණ නැහැ. මේක මගේ භාග්‍යයකට, මේක මගේ පිනකට, මම ඒ වගේම මම කරපු අනන්ත අප්‍රමාණ කරපු කැපවීමක් නිසා, සසරේ මේ භවයේත් කරපු කැපවීමක් නිසා මේ අවබෝධය ලැබුණා. ඒ නිසා මේ දුර්ලභ අවබෝධය ගැන අපි කතා කරන හැබැයි හිතන්න එපා මේ කතා කරන ටිකම විතරයි මුළු බුද්ධ ශාසනයම කියලා හිතන්න එපා. නේද? මේක පොතු ඕන, එලයක් ඕන, අරටුවක් ඕන, මුලක් ඕන, ගහකට අතු ඕන, කොළ ඕන, ගෙඩි ඕන, ඔක්කොමත් ඕන. නමුත් අපි වැඩියෙන් කතා කරන්නේ මෙතෙන්දී අරටුව ගැන විතරයි. මේ හිතන්නපා අර එකක් අතරේ නැහැ අනන්ත හඳුරු අර කියපු අරටුව විතරයි ඕන කියලා. අර දේවල් වලින් පෝෂණය වෙන්න. ඒවා අපේත් කල්යාණ මිත්‍ර සාවිනාසලා ඒ ටික කරනවා. ඒවෙන් පෝෂණය වෙච්ච අයටයි මම මේ කියන්නේ කියලා හැමදාම අපි මතක් කරනවා. ටිකක් අපේ මනස අපි හදා ගන්න ඕන කම්මලේ බල්ලා වගේ. කම්මලේ බල්ලා වගේ කොහොමද හිත හදාගන්නේ? මෙහෙ නිකන් ඉන්න බල්ල ළඟට ගිහලා ටක්කර මගර ගහන්න බලන්න. හයියෙන් යකඩ එකට ගැහුවොත් මොකද වෙන්නේ? බල්ල ඉන්නේ කිට්ටුව දුවනවා. යාන හරි අමාරුයි අර ලොකු සද්ද අහගෙන ඉන්න. මොකද ඔය බල්ලට බොහොම සියුම් සද්ද පවහින සංවේදී කනක් තියෙන දොතින්නේ. බල්ල සද්දෙත් කැමති. දුවන රජින්න වලට හොඳටම බයයි දුවර. මොකද හේතුව යාට අර සෙවුම් ශබ්ද වලට පවා යොමුකම් දෙන මේ සංඥාවක් එක්ක අවධානයක් යොමු කරගෙන ඉන්නේ. එක පාට ලොකු ශබ්දයක් ඇහිච්ච ගමන් අපිට වඩා ඒක යාට තදට දැනෙනවා. දැනෙන නිසා ඔහු ඒකට ගොඩක් බය වෙනවා. මොකද ඔහු සෙවුම් ශබ්ද වලටම සංවේදීව හිටුගෙන නිසා. ඊට පස්සේ අපි හංසෙක් වගේ වෙන්න ඕන. මේ හංසයට පුළුවන්කම තියෙන්න ඕන මඩෙන් දිය වෙන් කරගන්න, කිරෙන් දිය වෙන් කරගන්න, බොරදියෙන් බොර නැති කරලා දිය වෙන් කරගන්න වගේ මේ හැකියාව තියෙන්න ඕන. ඒ කියන්නේ නුවණ, ප්‍රඥාව තියෙන්න ඕන. මේ ප්‍රඥාවන්ත ක්‍රියාවලියක සිද්ධාන්තයක් තමයි හංසයා කියලා පෙන්නන්න. එතකොට හංසයෙක් නෙළුම් මල් අරගෙන තමයි මල් පාවඩේ කැවිදගෙන යන්නේ. සඳකඩ පහනේ තියෙන්නේ ශක්තිමත් අය, ඥානවන්ත අය, වීර්යවන්ත අය තමයි මේ එඩිතර අය තමයි මේ විහාර මන්දිරයේ බුදුහාමුදුරු ළඟට එන්නේ, කැමිනේ සසරින් ගැලවෙන්නේ. ඊට පස්සේ ඒ ප්‍රබල සත්තුන් හංසයෝ බවට පත් වෙනවා. ඒ තමයි ආර්ය ශ්‍රාවකයන් බවට පත් වෙන, ප්‍රඥාවන්ත මිනිස්සු බවට පත් වෙනවා. දැක් වෙන් කර ගන්න පුළුවන් නුවණක් තියෙන්න ඕන, පෙරල ගන්න පුළුවන් නිදහස් චින්තනයක් තියෙන්න ඕන. මහා තර්කවල පොත්වල පැටලිච්ච කිසි කෙනෙකුට නිවන් දකින්න බෑ. දැන් අපි තදින් එල්ලෙනවා අපේ බුද්ධඝමයේ පොත තමයි හරි කියලා. ඈ කතෝලිකයෝ එල්ලෙනවා අපේ බයිබලයේ තමයි තදින්ම හරි. එතකොට මුස්ලිම් කෙනා එල්ලෙනවා අපේ කුරානයේ තමයි හරි. ඈ අරගොල්ලෝ එල්ලෙනවා අපේ භගවන් ගීතාව තමයි හරිම හරි. මේ ශාස්ත්‍රවරු ඥානවන්ත ඒගොල්ලෝ යමක් අවබෝධ කරගෙන ලෝකෙ කිව්වා. නමුත් අපි ඒක පදපරමිය වෙලා අරගෙන ඒක හරියන්නේ නෑ. ඒකට අර උදාහරණයක් මම දක්වලා තියෙනවා. අපේ එක ස්වාමීන් වහන්සේ ළමක් හිටියා පිණ්ඩපාතේ වදිනකොට හැමදාම පාත්‍රය අහසට අල්ලලා බලලා පිණ්ඩපාතේ වදිනවා. ඉතින් පිටිපස්සෙන් එන හාමුදුරුවෝ තලතෙන් එන හාමුදුරුවෝ කල්පනා කළා මේ මොකද කියලා. ඉතින් උන්වහන්සේලත් හැමදාම ඔක අපි අත්දැකීමිනුත් ලබලා තියෙනවා අපේ ස්වාමීන් වහන්සේලා කරන අවස්ථාවන් වල. ඉතින් මම අපිට අහලා තියෙන ඇයි ස්වාමීන් වහන්සේ හැමදාම පාත්‍රය අහසට අල්ලන්නේ කියලා. එහෙම අහසට අල්ලලා බලාගෙන ඉඳලා වරිත්. ඉතින් අනිත් ස්වාමීන් වහන්සේලත් අහසට අල්ලලා බලලා වඩින්න පටන් ගත්තා. මොකද මේ ලොකු හාමුදුරු කළ දේ අර්ථයක් ඇතුව ඒක පිටිපස්සෙන් එන අනුගාමිකයෝ මොකද කරන්නේ? අර්ථයක් නැතුව. මොකද ලොකු හාමුදුරන්ගේ අර්ථය? ලොකු හාමුදුරන්ගේ පාත්‍රයේ හිලක් තිබුණා. පාත්‍රයේ අර සිදුර සොයාගන්න ඉරට අල්ලනවා පාත්‍රයේ. පාත්‍රයේ ඉරට අල්ලලා ඇඟිල්ල එතෙන්ට දියාගෙන පින්ඩ පාති වලින හොදි වර්ගය බිමට හැලී කියලා. පිටිපස්සෙන් එන අය අර්ථයක් නෑ. ලොකු හාමුදුරුවෝ පාත්‍රය අහසට අල්ලුවා, අපි අහසට අන්න අවබෝධයේ නැදහීම සහ අනවබෝධයේ නැදහීම, අවබෝධයෙන් අනුගමනය කිරීම සහ අනවබෝධයෙන් අනුගමනය කිරීම. එහෙමනම් පදපරමය කියලා කියන්නේ අනවබෝධයෙන් කියව කියව ඉන්න, පිළිපැද පැද ඉන්න, යද යද ඉන්න, වැඳ වැඳ ඉන්න, යාඥා කරන ඔය ඔක්කොම ටික අහුවෙන අර පදපරම ගන්න. මේ ලෝකේ තියෙනවා අවබෝධයෙන් කරන පිරිසකුත් ඉන්නවා, අනවබෝධයෙන් එක කරන පිරිසකුත් ඉන්නවා. දැන් ඔබ ඉන්නේ කොතන? හෙට ඔබව කාට හරි මුලා කරවන්න, රවට්ටන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ තවත් දෘෂ්ටියකට අල්ලලා හෙට බඳින්න පුළුවන්. පිරිසක් ඉන්නවා අර බෝතලේ මූඩිය වහලා මෙදෙන්ට ඇවිල්ලා ගෙනල්ලා තියාගෙන ඉන්නවා. ඒ කියන්නේ තමන්ගේ ප්‍රඥාව ඇතුළට වචනයක්වත් යන්නේ නැහැ ස්වාමීන් වහන්සේගෙන්. ඇයි? තමන් මූඩිය සාධ කරගෙන ඉන්නේ. මම හරි මම දන්නවා. මම හරි උගතා, මම හරි ජගතා කියලා. එතකොට ඒගොල්ලන්ට කොච්චර ආගෙන හිටියත් ඇතුළට කිසි දෙයක් කාන්දු වෙන්නේ නැහැ. ඉරිසක් ඉන්නවා මඩ ටික හලන්නේ. මඩ වතුර කලෙම පීල්ලට අල්ලගෙන ඉන්නවා. එතකොට මෙතෙන්ට පීල්ල අල්ලගෙන ඉන්නකම් මනස හොඳයි. ඔව් ආයි කලේ පැත්තකට ගත්ත ගමම මෙතන ගියපු ගමම ආයි අර පරණ මඩ ටික කලේ මතු වෙනවා. දැන් ඉතින් මේ උදාහරණ දැක්කොට දැන් කල ඇත්තෙත් නැහැ නේද? ඉස්සරනේ ওই කලේ උදාහරණ ගොඩක් ගැලපෙන්නේ කලේට වතුර ගෙනානේ. ඔන්න ඒ වගේ සිද්ධාන්තිකුත් බුදුහාමුදුරුවෝ දේශනා කරන තියෙනවා කියලා කියනවා. ඈ එහෙමත් තියෙනවා. ඒක නිසා කලේ මඩ වතුර ටික හලලා කලේ හොඳට සෝදලා පෑදෙදී පුරව ගන්නයි ඔබට තියෙන්නේ. කලේ මඩ වතුර ටික හලලා පෙරලලා පෑදෙදී ටික පිරිසුදුව ගන්නයි ඔබට තියෙන්නේ. ආන්නේ විතර අපි කියනවා ධර්මයේ අපේ ජීවිතයට එකතු කරගන්න. මොකද ධර්මය කියන්නේ අනුන්ගේ වැරදි හොයන්න මොනවා හරි දෘෂ්ටි ටිකක් පුරව ගන්න එක නෙමෙයි. දැන් රියල් බුද්දිස්ට් වෙච්ච අයද හරි භයානකයි. දැන් මට විදේශගත වෙලා එන දවසක මට ගුවන් යානයේදී බීමක් මිනිස්සෙක් ගුවන් යානය ඇතුළේ හොඳටම බීලා හාමුදුරු කෙනෙක් කියලා දැනගෙන මගේ ළඟට ආවා. ඇවිල්ලා මේ මුළු ගුවන් යානෙටම ඇහෙන මේ මිනිස්සයා කියනවා, "හාමුදුරුවනේ මම රියල් බුද්දිස්ට්." එකපාරක් නෙවෙයි, හොඳටම වීලා හයියෙම කියනවා. ඉතින් සකනම් මගේ ID එක පෙන්නන්න, මගේ නාමේ මේක, මම රියල් බුද්දිස්ට්. ඉතින් මේක හරි ප්‍රශ්නයක් වුණා. මම කිව්වා, "හරි හරි හරි හරි, මම දන්නවා, බොහොම සන්තෝෂයි." යන් ඊට පස්සේ කිව්වා, "හාමුදුරුවන සකනම් මම පෙන්නන්න ID එක." මම කිව්වා, "හරි හරි, මට සැක නෑ, ඔයා යන්න." ආයි හැරිලා දන්නවනේ. ඉතින් ඩොක්කාරෙක් කතා කරන්නේ ඉතින් හරි ප්‍රශ්නයක් වුණා. ඊට පස්සේ මම තාම මහත් එක්ක කතා කර කර එනකොට ආයි නතර වෙලා මං ගැන මොනව හරි කිව්වද? නෑ නෑ, අපි කිව්වේ නෑ. රියල් බුද්දිස් හරි භයානකයි. එතකොට මේ හොඳ බෞද්ධයෙක් කියලා කියන්නේ තාම භයානක මිනිස්සෙක්. මොකද හේතුව එයාට ද්වේෂ කරන්න ගොඩාක් දේවල් තියෙනවා. හැබැයි බෞද්ධයා ද්වේෂ කරන්නේ හොඳයි, ඒක කතකින් බලනකොට බෞද්ධයා ද්වේෂ කරන්නේ බෞද්ධයටමයි. එනේ ඒකත් ඒ විදිහට මනස හදලා දෙන. අනිත් අයට ද්වේෂ කරන්න එපා කියලා බෞද්ධයා බෞද්ධයටම ද්වේෂ කරනවා. ඒ විදිහට හදාගෙන දෙන. අනිත් කෙනා හරකෙක් මරන් කෑවත් ඒකේ ගානන්නේ, මෙයා හරකට පෝට්ටින් ගහුවොත් වැරදි ගන්න තමයි හදාගෙන තියෙන්නේ. ඒ නිසා බෞද්ධයා ද්වේෂ කරන්නේ බෞද්ධයාටමයි. එතකොට ඒ හැටි, ඒක තමයි මේ සිංහල බෞද්ධ සම්ප්‍රදායයෙන් සංස්කෘතිය. අනිත් ආගමිකයෝ ඉන්නේ එහෙම නෙමෙයි. මගේ ආගමේ කෙනාගේ වැඩි වැරද්දක් මේ දකින්නේ. අනිත් ආගමටම තමයි ඔව් විරුද්ධ මනස හදලා තියෙන්නේ. එතකොට අපේ මනස හදලා තියෙන්නේ අපිටම. හාමුදුරු දායකයන්ගේ වැරදි දකින්නේ, දායකයන්ට ඊටවසේ දායකයන් තතරින්නේ හාමුදුරන්ගේ වැරදි හොයන්න සහ දකින්න සහ ඒක වැරදි කෝණයෙන් බලන සහ ඔත්තට පුරුදු වෙන. ඒතකොට කිසි දෙයක් අපිට වැරදි කෝණයකින් බලන්න පුරුදු කරගන්න හැක් තියාගන්න එපා. ඇයි එහෙම එපා කියන්නේ? අසහනය රැස්වන්නේ තමන්ට, ද්වේෂය රැස්වන්නේ තමන්ට, පීඩනය රැස්වන්නේ තමන්ට. හැම දෙයක්ම ස්වභාවයක් විදියට දකින්න. ඇත්ත කතා මොකද? මෙතන මමෙක් අන්නයෙක් කියලා කෙනෙක් නැහැ. තියෙන්නේ ස්වභාවයක්, ස්වභාව ධර්මයක්. ස්වභාව ධර්මයේ සම්පින්නදයෙන් මෙතන හැදුනා. ධාතුන්ගෙන් එකතු වීම නිසා හැදුන, ධාතුන් විසිර යෑම නිසා මේක විසිර යනවා. එච්චරයි. ඒතරොට පවතින ලෝකේ ඇයි මේ මම සංඥා හදන්නේ? මම නොවන තැනකින් මඤ්ඤණාවෙන් මඤ්ඤමාණයෙන් ගන්න නැත්තම් හැම සංඥාවක්ම එන්නේ සාමකාමීව. හැම සංඥාවක් පිටව යන්නේ සාමකාමීව. මොකවත්ම පිරුණු කලෙත්, පිරුන්නේ නැති කලෙත් දිය සැල්ල වෙන්නේ නැහැ. හිස් කලෙත් දිය සැල්ල වෙන්නේ නැහැ. පිරුණු කලෙ දිය සැලෙන්නේ නැහැ. එහෙනම් මේ සැලෙන බෞද්ධය කොතනද ඉන්නේ? බාගෙට. බාගෙට ඉන්න එපා. මේක සම්පූර්ණයෙන් පුරව ගන්න, හිස් කර ගන්න. එක පැත්තකින් හිස් කර ගන්න කියලා අර්ථවත් කරන්නත් පුළුවන්. තව පැත්තකින් පුරව ගන්න කියලා අර්ථවත් කර ගන්න. පූර්ණත්වයට පත් වෙලා ඉන්න ඕන. මේ සද්ධර්මය අහලා තමයි මේවයින් එකතු කරගන්නවා යම්කිසි ඒකාත්මික ඥානයක්. එහෙම නැත්නම් සංඥාවක් නැත්තම් දැක්මක්. ඒ ඔබ එකතු කරගත්ත දැක්ම සංඥාව දර්ශනය ආලෝකය කවරක්ද කුමක්ද අර දහමේ කියවෙන විරාග සංඥා නිරෝධ සංඥා සබ්බ ලෝකේ අනිරත සංඥා සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා කියන සංඥාද ඔය ළඟ තියෙන්නේ තේ එකට විරුද්ධද ඔබට එතෙන්ට ගන්න පුළුවන් ද මනස දර්ශනය ඔබේ ඔබේ දර්ශනය එතෙන්ට ගන්න පුළුවන් ද ඔබට තේරව මොකක්ද තියෙන්නේ අපි ළඟ? අපි ළඟ තියෙන සැනසෙල්ල. අනිත්‍ය නම් එයා රූප වේදනා සංඥා සංකාර විඥාන අල්ලගෙන නැහැ. මොකද එයා අනිත්‍ය වශයෙන් දකින්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. දැන් ලෝකේ අනිත්‍ය කියලා අල්ලන්නේ මොකද්ද? අනිත්‍යයි කියලා හදාගන්නවා රූප වේදනා සංඥා සංකාර විඥාන. එතකොට අනිත්‍ය වෙනවද? නේ අනිත්‍ය නිත්‍ය කරගන්න එහෙනම් බෞද්ධයා යනු අනිත්‍ය නිත්‍ය කරගත්ත අල්ලගත්ත කෙනා දැන් මේක දහස්වරක් කිව්වත් වැරදි වැඩි වෙන්නේ නැහැ මොකද හේතුව මේ ප්‍රශ්නේ ඔබ ළඟ තියෙනවා එකම බෙහෙත් දහස්වරක් හරි දෙනවා ඒ ලෙඩේ සලිප වෙනකමයි කියවනේ දැන් මේ කතාව සයින්ස් මතක් කරලා තියෙනවා වලතර එවන අපිට අනිත්‍ය නිත්‍ය කරගන්න පුළුවන්කම නෑ අනාත්ම ආත්ම කරගන්න පුළුවන්කම නෑ දුක සැපක් කරගන්න පුළුවන්කම නෑ දුක අල්ලගන්න පුළුවන්කම නෑ තේරුම් ගත්තොත් අතහරින්න දෙයක් නෑ ඒ වචනේ හරි ගැඹුරු තේරුම් ගත්තොත් අතහරින්න දෙයක් නැහැ. ඔබේ ශරීරයේ යම් ඔබ බරක් දරාගෙන සිටිනවද නැද්ද කියලා ඔබමනේ දැන් දන්නේ. බෑග් එකක් හරි මල්ලක් හරි මොනවා හරි තමන් දරාගෙන ඉන්නවද කියලා තමන්ටමයි තේරෙන්නේ. ඒ වගේ ඔබේ ආධ්‍යාත්මය තුළ ඔබ යමක් දරාගෙන සිටිනවද කියලා බලන්න. දරාගෙන සිටින්න පංච උපාදානස්කන්ධය උමනයි. කර්මය අවශ්‍යමයි. වායාමයේ අවශ්‍යමයි ඒ කෙරෙහි සිහිය බැඳෙනවාමයි ඒ කෙරෙහි සමාධිය බැඳෙනවාමයි ඒ වෙනුවෙන් ක්‍රියාවක් ඇති වෙනවාමයි එහෙමනම් දරා නොසිටීම තමයි ධර්මය කියන්නේ දරා නොසිටීමයි ධර්මය දැන් ඔබේ හිතට ගලපන බලන්න හැම මොහොතකම ස්වාමීන් වහන්සේ මේ දේශන ධර්මය මගේ තුලම ප්‍රායෝගික කරගන්නවා මට අවශ්‍ය දහමයි. එතකොට මොන තරම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තිබුණත් එයා දරා නොසිටින කෙනෙක් බවට පත් වෙන නිසා එයා සහනසී. එයාට මේ ලෝකේ ගමන් කිරීම හරියට ගුවන් යානයක ගමන් කිරීම හා සමානයි. එහෙම නැත්නම් කෝච්චියක ගමන් කිරීම හා සමානයි. එහෙම නැත්නම් පෞද්ගලික රජයේ පොදු ප්‍රවාහන සේවයේ බස් එකක ගමන් කිරීම හා සමානයි. මොකද හේතුව ඒවයි අපි දිගපළල වැඩි බලන්නේ, අපි ගමනාන්තයට යනවා පමණයි. ආන්නේ වගේ ජීවිතේ රාතන් වහන්සේලා මේ ලෝකේ අල්ලගන්නේ නැහැ, ගමනාන්තයට යනවා පමණයි. ලෝකෙට බැඳෙන්නේ නැහැ, ගමනාන්තයට යනවා පමණයි. ලෝකේ අනිත්‍ය වශයෙන් දකිනවා. අනිත්‍ය වශයෙන් දකිනවා කියන එකේ අර්ථය මොකක්ද? නිට්ටය කර නොගැනීමේ බලනවා. අනිත්‍යයි කියලා මේ දැන් මොනවා හරි වාක්‍යයක් ඉදිරිපත් කරන්න බෑ. අනිත්‍ය දකින්න මෙහෙමයි, අනිත්‍ය කියන්නේ මෙන්න මේ වගේ දෙයක් කියලා අනිත්‍ය විග්‍රහ කරන්න බැරි දෙයක්. ඔබ ඒක හොඳට තේරුම් ගන්න. අනිත්‍ය විග්‍රහ කරන්න බැරි දෙයක්. නිට්ටය කියන එක විග්‍රහ කරන්න පුළුවන්. ඈ මෙනින් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වශයෙන් ගන්න ස්වභාවය නිත්‍ය කර ගැනීම. එහෙම නැත්නම් ඒවා රූප වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් ගැනීම වනේ නිත්‍ය කර ගැනීම. ලෝභ දේශ මොහ වශයෙන් ගැනීම නිත්‍ය කර ගැනීම. සුඛ දුක්ඛ උපේක්ෂා වශයෙන් ගැනීම වේදනා පච්චය තණ්හා. සාවිනහස කියන නිසා මේවා පිළිගන්න උවමනාවක් නැහැ. තමන්ට තමන්ගේ හිත ඇතුළේ මේවා මේ විදියට තියෙනවද කියලා බලන්න මේ අඩුබඩු කෑලි ටික. එතකොට අපි ඉන්නේ කොතෙන්ද? ධර්මතිස්සෙම නිරෝධ සංඥා, විරාග සංඥා, සබ්බ ලෝකේ ආනමිරත සංඥා, සබ්බ සංඛාරේ අනිත්‍ය සංඥා. ඒ හැම දෙයකින්ම සංඥාව ඝන වෙනවද මෘදු වෙනවද? මෘදු වෙන්න ඕන. සංඥාව නැති වෙන්න ඕන. සංඥා නිරෝධයටපත් වෙන්න ඕන. වැරදි විදියට ගත්තොත් සංඥාව ඝන වෙනවා, හරි විදියට ගත්තොත් සංඥාව නිරෝධ වෙනවා. අතහැරීම කියන එක උනත් ලෝභ දේශ මොහිනුත් කරන්න පුළුවන්, අලෝභ දේශ මොහිනුත් කරන්න පුළුවන්ද බැරිද බලන්න. පුදුම දෙයක් නේ. දානයක් දෙන එක උනා ලෝභ දේශ මොහෙන් කරන්නත් පුළුවන්, අලෝභ දේශ මොහෙන් කරන්නත් පුළුවන්. මට මතකයි එක දානෙකට ගිහිල්ලා මට වැකියක් ඇහුණා කලට. ඉතින් ඒ පන්සලේ දෙවෙනි හාමුදුරුවෝ ආවේ නෑ දානට. පන්සලේ කවුරුත් නැහැ කියලා හරි ලොකු හාමුදුරුවෝ අනිත් හාමුදුරුවෝ දානට ගියා. ටිකක් ඩෝක් කවපු මනසෙක් වගේ හිටියේ. ඒ හාමුදුරුවන්ගේ නම කියලම කිව්වා. ඕක මගෙන් ආයි කනවා බොරු. මගේ දානට ආවේ නැහැ කිව්වා. ඈ දානට ආවේ නැති බයිනෝ දැන්නේ. බුදුම ලෝක මායාවකට ඇවිල්ලා හරිම සම්මුතියකේ මේ මැරුණහම පාන්සුකුලට ගෙන්න ගන්න පුදුම ට්‍රයි එකක් දෙන්නේ. ඒක ඕන ඕකෝක එක්ක වෛද්‍ය විද්‍යාවට ලියලා දාන්න. ඈ නැත්තම් මැරුණයි කියලා ආරංචි වුණාම ඉක්මනින් අරගෙන ගිහිල්ලා මේ කොහට හරි දාන්න කියලා. ඔච්චර ගෙන්න ගන්න ඕනාව නෑ. මලකුණකට පාන්සු කුළුම නෑව නෑ. මේ ඉන්න ජීවත් වෙලා ඉන්නකොට ඕනම් අර මතකවත් වස්ත්‍රයක් හරි පූජා කරලා වේලාසිරින් පාන්සු කුළු කරගන්න. මම ඕනම් කරලා දෙන්නම් ටිකක් අඩුවට. මලකුණු වන්දනාවල් කරගන්න අවශ්‍ය නැහැ. යා හාමුදුරුවෝ තමයි ඔක පුරුදු කරලා තියෙන්නේ. දැන් ලොකු හාමුදුරුවෝ ඉන්නකන් ඉන්නකන් ඊට පස්සේ ඉතින් නැති වුණාට පස්සේ නේ වටේම තියෙන මල් ගෙනල්ලා ගහලා කුටි පලාතෙම දාලා කුටි ආන කුමාරී ඉඳන් කළා. පුළුල් ප්‍රචාරයක් දීලා ලොකු උත්සවශ්‍රීයෙන් පුච්චනවා කළා දානවා. ආදර්ශමත්ම අවමගුල් කටයුතු කරන්න මේ ආදාහන කටයුතු කරන්න ලියලා තියලා හරියට ඒ වැඩේ කරේ ඉතිහාසයේ මේ ළඟපාත ඉතිහාසයේ හොඳම ස්වාමීන් වහන්සේ තමයි රේණුකාන චන්දවිමල මහනායක ස්වාමීන් වහන්සේ. කොහොමද කරේ? වැඩියේ දැනුම් දෙන්න කියන්න යන්නේ මේ මලගුණ බලන්න ඒ කට්ටිය පොලින් ගිහින්. ඈ මේ ඇඳේම තියන්න, මේ ලෑල්ලෙම තියන්න, මේ ලෑල්ල උස්සගෙන ගිහිල්ලා ඕ උච්චන්න හොඳම වෙලාව සෑය ගහලා ඉවර වෙච්ච වෙලාවක. ඒ වෙලාව තමයි රෑ වුණත් කමක් නැහැ, උදේ වුණත් කමක් නැහැ, ගරුආද වුණත් කමක් නැහැ, බ්‍රහස්පතිින්ද වුණත් කමක් නැහැ, ඉරිද වුණත් කමක් නැහැ. හදලා ඉවර වෙච්ච වෙලාවක මේක ගිනිලා ඒක තියලා දාල උච්චන්න පුච්චල ඉවර වෙලා අන් ප්‍රසිද්ධයක් දෙන ස්වාමීන් වහන්සේ පවත් වුණා. ඒ ආදාන කටයුතු කළා. අවබෝධයෙන් ජීවිතේ මට හිතෙන්නේ අරිහත්වේ ප්‍රකාශ කර කර රහතුන් කියලා බෝඩ් එල්ලගෙන කෑ ගහනවට වැඩිය නිහතමානීව නිහඬව අවබෝධයෙන් ජීවිතේ පූර්ණව වැඩ සිටි උත්තමයන් වහන්සේ නමයි. වහන්සේගේ බොහෝ කාලයක් ගෙවුනේ බුරුම රටේ බණ භාවනාවන් වල යෙදෙමින්. ඒ නිසා ඒ තුළින් ලබාගත් අවබෝධය ඉහළයි. ඒ අවබෝධයෙන් තමයි නායක ස්වාමීන් වහන්සේ බොහෝ පොත්පත් ලිව්වේ. ඒ පොත්පත් බලපු ගොඩාක් දෙනෙකුට දහමට නැඹුරු වෙන්න හිතෙනවා, හිතුණා, මහාන වුණා ගොඩක් අය. අපිත් එහෙමයි. ඒ පොත්පත්වල තියෙන ඒ තරම් පැහැදිලි විදියට ජීවිතයට කාවදිනවා චන්දවිමල මහනායක හාමුදුරුවන්ගේ පොත්පත් කියවද්දී. ඒ එච්චර පැහැදිලිව යමක් කියන්න සමර්ථ කෙනෙක් නූතනයේ පොතපත අතර ග්‍රන්ථ රචනය අතර මා දැකලා නැහැ. ඒ වචනයක් හරියට කණ්ණාඩියෙන් මුණ බලනවා වගේ කියන වචනේ පැහැදිලි. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධ වචනේ දේශනා කරලා මේ පෙළ දහම හොඳට තියෙනවා. තේරෙනවද? තේරෙන්නේ නැහැ. මොකද හේතුව? ඥානයේ ශක්තිමත් මදි. මේ මිනිස්යාට ඒක අවබෝධ කරගන්න. අපි මේ ටික 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 තෝප තෝකං කනේ කනේ කියලා මේ ස්වාමීන් වහන්සේ පොඩි විහිළු කතා කියමින්, hina yana ewa කියමින්, ගොං කතා කියමින් ඔක්කොම කරවේ. මේ ටික ටික මේ පණිවිඩේ දෙනවා. මේ අනිත්‍යයි කියන පණිවිඩේ ලබා දෙනවා ටික 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 තෝක තෝකම් කණේ කණේ. මේක ගොරහැඩි විදියට දෙන්නත් බෑ. අර අහලා තියෙනවනේ හරකෙකුට බේතක් දෙනකොට වැලමඳුළු අස්සේ දාලලු දෙන්නේ. දැන් මේ ඇත්තන්ට ෆෑන් එකක් දාලා AC පොඩ්ඩක් දාලා පොඩ වතුර ගලාගෙන යන හඬක් සද්දයක් දාලා සීනි වැඩිපුර දාලා ගිලම්පසෙහි ගොද්දීලා මේක වැලමදුල අස්සේ දහලා දෙනවා වගේ මේක රසවත් විදියට දෙන්නේ. නැත්තම් එහෙම නෙමෙයි, අපි මන් දන්නවා අපේ සමහර ගුරුවරු මහා ගොරෑණි සද්දකින් මේක බැනවැදිමින් මේක කියලා දෙනවා. කියලා දුන්නාම මිනිස්සු ආපත්තට හැරිලා යනවා. කි ලදරු පැටියෙක් නෙවෙතෙන්ට එන්නේ, ලදරුවෙක් එන්නේ පොඩි වචනේ සාමින් වහන්සේගේ සිවුරේ ඇදී කකුල දියාගෙන ඉන්න විදිය දිහා බලලා කකුල් දෙක වරනවා දැකලා පැහැදින්න පුළුවන් මිනිස්සෙක් ඉන්නේ මෙතෙන්ට. හිස බාලා නැද්ද තියෙනවද කියලා අපහැදින්න පුළුවන් මිනිස්සෙක් ඉන්නේ. හාමුදුරුවෝ මේ අතපය හසුරවන විදිය බලලා පැහැදින්න අපහැදින්න බලාගෙන ඉන්නේ. අපේ මිනිස්සු හරිය කැමති හාමුදුරුවෝ කියන කෙනා චරිතය දකින්න. මේ මේ 18 අරන් 100ට දුන්නාගේ ඉන්නවනේ. ඒ දවස්වල අර මම භාවනාවන් කළා. ඒ භාවනාවන් වල නිකන් විඥානි පොඩ්ඩක් පොට ගිහිල්ලා වගේ නිකන් කල්පනා කරන්න නිකන් හරි අමාරුයි වගේ කාලයක් තිබුණා. ඒ කාලෙදී මම හරි නිවිලා වගේ පිටට පේනවා හරි නිවීමක් වගේ. වැඩි ඒ අර කල්පනා ශක්ති වේගවත් නෑ. ඒකට හේතුව විඥානි පොඩ්ඩක් ඒ දවස්වල පොට ගිහිල්ලා. එතකොට කට්ටිය ඉඳන්නේ, කට්ටිය කියන්නේ අනාගාමී ඵලයවත් ඇති මේ වෙනකොට. අර තේන්නේ ඉන්නේ විදිය. වචනයක් ඇහුවාම ගොඩ වෙලාවක් යන උත්තරයක් දෙන්නේ. මොකද අර කල්පනා වෙන්නේ හිමීසරේ. මොකද මේ සමාධි වල හැටි. ගොඩාක් ගැඹුරින් සමාධි වඩලා තියෙන අය ඉන්නවත් දන්නේ නැහැ. සාමාන්‍ය ධ්‍යාන වල 2 3 4 එහාට ගියාට පස්සේ බොහොම හිමි. ශරීරයත් හිමින් වැඩ කරන්නේ, වචනත් හිමින් වැඩ කරන්නේ, මොලෙත් හෙමින් වැඩ කරන්නේ. මොකද හේතුව? එයා අර වේගය භාවනාවෙන් අඩු කරලා තියෙන එකයි. ප්‍රඥාව නෑ, සමාධිය විතරයි. සමාධිය දෙඩි එච්චරයි. ඒ නිසා ඒගොල්ලෝ කරන්න තියෙන්නේ ඇස් දෙකට ප්ලාස්ටර් දෙකක් ගහගෙන, කනට ප්ලාස්ටර් දෙකක් ගහගෙන, නායිදා ප්ලාස්ටර් දාලා කටත් පරිස්සම් කරලාගෙන ඉන්න ඕනේ අර සමාධිය ආරක්ෂා වෙන්න. ඇහැට මොනවා හරි රූප දැක්කොත් ඉවරයි. ඒ ප්‍රඥාව නෙමෙයි. කරන්ට ශබ්ද වුණොත් ඉවරයි. ඒකනේ යෝගී භාවනා කරු සම්පූර්ණයෙන් අර මොනවද නාරිරත මල් පිපෙන කොට ඒ පළාතේ යනවා. එයි ඒ මල දැක්කහම හිත බාවන්නේ. එතකොට මල නෙමේ අපි බල්ලා තියෙන පත්තර කුලයක් දැක්කහම මල වගේනේ එකක් නේද? නිකන් හරි ඔය සාවින්නාන්සලට උතන් ගෙන පත්තර පොලේ හරි ලස්සන රූපයක් තිබුණා නම් සමාධිය කැඩෙන්න තරමට බාවන්නේ අර ඒ පත්තර පොලේ තියෙන රූපෙන්. විශේෂයෙන් ස්ත්‍රී රූපයක් වුණොත් එහෙම අලංකාර ලෙස පවතින හිත බැඳෙන. ඒක තමයි සමාධියේ ස්වභාවය. නම ප්‍රඥා උදා කරගත්තට පස්සේ මෙතන මේ අර සිතට හිත තෙරපගෙන ඉන්න ගතියක්වත් මමත්වයක්වත් නැති නිසා එයාගේ සංඥාව නොගෙන ඉන්න පුළුවන්කම් තියෙනවා. මොකද මේක දකින ප්‍රබලතාවය නෑ. උපාදානීය උපාදානීය වේගය සහ උපාදානීය ශක්තිය හංගලන මේ විසිරවල හැරලා තියෙන නිසා මේක ලස්සන දාව ලස්සනද කියලා ගන්න සිතක් පහළ වෙන්නේ නැහැ. පිළිකුල් දෙයක් වුණත් වැඩි පිළිකුලක් විදියට දැනෙන්නෙත් නැහැ. ලස්සන දෙයක් වැඩි ලස්සනයි කියලා දැනෙන්නේ නැහැ. අර එක රහතන් වහන්සේ නම පිණ්ඩපාතේ වැඩම කළාම උන්වහන්සේට අර ලාදුරු හැදිච්ච රෝගියෙක් දම් බෙදෙනකොට හරි ආසනාවන්ත රෝගී තත්ත්වයක් දන් පිළිතුරු රූපකින් හරි දැකලා ඇති. ඇඟිලි කුරුක් ගැලවිලා වැටෙනවා. ඒ ඇඟිලි කුරුක් කෑල්ලක් ගැලවිලා පාත්‍රයට වැටුන අර මිනිස්සයා දැක්කෙත් නෑ දම් බෙදද්දී. හාමුදුරුවෝ වැඩම කළා ඇඟිලි කුරුක් කෑල්ල පැත්තකින් තියලා. ඒ යුගයේ වෙන කාරණයක් නෑ, එකක් වෙන වලදන්න දෙයක් නෑ. අයිතක උන්වහන්සේට එක පිරියාවක් වැඩි ගැටලුවක් කරගන්නේ නැතුව වැළඳුවා. කොයි කොටස පොඩ්ඩක් අයින් කළා. ඒක ප්‍රායෝගික සිද්ධාන්තය විතරක් අනුගමනය කළා. අර පිළිකුල් සහගත චේතනාව ඉස්සරහට ගන්නේ නැතුව ඇඟිල්ල පැත්තකේ තිබ්බා. ඒක වැටිච්ච කොටසක් පැත්තකින් අරන් තිබ්බා. ඊට පස්සේ වළඳන්න පුළුවන්. මොකද ප්‍රායෝගික කොටස ඉවරයිනේ. ප්‍රායෝගික කොටස කියන්නේ ඒක විස බීජයක් තිබුණා. ඒක මේකෙන් අන අන්තරාව නිසා ඒ කොටස වයින් කරාට පස්සේ අර චේතනාව ඊළඟට තියෙන්නේ. මේ ලෝකේ තියෙන ලොකුම මෝඩකම මොකද්ද කියලා අහුවොත් පළවෙනියට මම දෙන උත්තරය තමයි මේ උතුම් සී සද්ධර්මයේ දේශනා කිරීම. ඒ දේශනා කරන්න බැරි දෙයක් දේශනා කරනවා. ඒ නිසා බුදුහාමුදුරේ ඒක මෝඩකමේ උපරිමය නිසා උන්වහන්සේකට විශේෂ නාමයක් දුන්නා. ඒකට ප්‍රාතිහාරයක් කියලා. ඊළඟට තියෙන ලොකුම මෝඩකම තමයි කවදාවත් මේක අහලා පවණක් තේරුම් ගන්න බැරි දෙයක් අහන එක. ශ්‍රවණය කරන එක ඊළඟ දෙවෙනි මෝඩකම ලෝකේ දේන. මේ මෝඩකමේ උපරිමය නිසා උන්වහන්සේ දේශනා කළා. මේක අහලා යමෙක් තේරුම් ගන්නවා නම් ඒ තේරුම් ගැනීම සක්විති රජකම ලබනවට වඩා ශ්‍රේෂ්ඨයි කියලා. එහෙමත් නැත්නම් සද්ධම්මසවනෝ අති දුර්ලභං කියලා දේශනා කරා. මට මේ දෙකෙන් බිඳින්න ඔබ තුල අවශ්‍ය කරාකට කොටස් දෙකක්. එකක් අහනවා කියලා දැන ඉඳලා අහන්න එපා. දේශනවා කියන දැන ඉඳලා දේශන්න. ඉන්න තැනක් හොයන්න එපා. ලෝකේ මායාවෙන් සැඟවෙන්න සැඟවී සිටින්නට මේ සංඥා ලෝකේ විඥාන ලෝකේ තැනක් නැත. එහෙමනම් අපි කරන්න දෙන්නේ මොකද්ද? සංඥා විඥාන අත්හැරීම. අත්හැරියට පස්සේ සියල්ල අත්හැරියට පස්සේ එතන කවුද ඉන්නේ? අන්නේ හිටන සත්වයේ කුජලයක් ස්ත්‍රයක් නේද? පුරුෂයෙක් දුප්පතෙක් කෝසතෙක් උගතෙක් නෝගතෙක් වයසක කෙනෙක් තරුණ කෙනෙක් ගැහැණු කෙනෙක් පිරිමි කෙනෙක් ඉන්නවද? එහෙමනම් අන්න එතන ශාන්තයි ප්‍රණීතයි. නේද අපේ බුදුපියාණන් වහන්සේගෙන් විමසන්නේ කොහොමද? ඔබ මිනිසෙක්ද? මමත් අහන්න ඔබ මිනිසෙක්ද? බුදුහාමුදුරු දුන්න උත්තරේ තන පින්නතුන් දන්න. එතෙන්ට ඇවිල්ලා පුළුවන් නම් උත්තරේ දෙන්න. එතෙන්ට ඇවිල්ලා සිත කය වචනය කියන තුන් දොරෙම මොකද දුන්න උත්තරේ? මනුෂ්‍යේ ඔබ ඒ තැනට ඇවිල්ලා උත්තරේ දෙන්න. බුදුහාමුදුරු හරියට කොතනද ඒ වැඩි හිටියේ? ඒ ඡායාවටවත් ඇවිල්ලා උත්තරයක් දෙන්න බලන්න. ඔබ දෙවියෙක්ද? දෙවියෙකුත් හොල්මනක්ද? නෑ, හොල්මනකුත් නෙමෙයි. යක්ෂයෙක්ද? නෑ, යක්ෂයෙකුත් නෙමෙයි. බ්‍රාහ්මීෙක්ද? නෑ. මම කිසිම බුද්ධි කර භාවයක් දේව බුද්ධියක්වත් බ්‍රහ්ම බුද්ධියක්වත් මනුෂ්‍ය බුද්ධියක්වත් යක්ෂ බුද්ධියක්වත් මුල්මනකට තියෙන බුද්ධියක්වත් ඈ අවතාරයකට තියෙන බුද්ධියක්වත් මන් ළඟ නැහැ. මගේ ළඟ සමනය කර බුද්ධියක් ඇති හේන් සම්මා සම්බුද්ධ. ආනන්ද හැඳුනගේ නිර්වචනයක් විශේෂණ පදයේ සමනය කළ බුද්ධියක් ඇති හේයි. සම්බුඥානෙන්ම ධර්මය අවබෝධ කරගත්තේ සම්මා සම්බුද්ධ කියන එක ඒ විදිහට ඒක පිළිගන්න. ඒකත් එහෙම තමයි. සම්බුඥානෙන්ම තමයි අවබෝධ කරගත්තේ. නමුත් සම්බුඥානෙන් අවබෝධ කරගත්තේ මොකද්ද? පඤ්ඤා විමුක්තිය. බුදුහාමුදුරුවෝ බුදු බව අල්ලගෙනද ඉන්නේ? නැත්නම් මේක පැහැදිලි කරලා දුන්නේ නැති වුණොත් මාව කන්න එනවා. ඒක පැහැදිලි කරලා දෙන්න. බුදුහාමුදුරුවෝ බුදු බව අල්ලගෙනද ඉන්නේ කියලා මම අහන්නේ. නැහැනේ. ඒක මාර්ගඵලලාභින් දැන් හිටියට දැන් මේ නූතනේ ඉන්න මාර්ගඵලලාභින් මාර්ගඵල අල්ලගෙන ඉන්නේ. ඈ සෝවාන් වෙච්චයි සෝවාන් කම අල්ලගෙන සකදාගාමි වෙච්චයි මට වෙන සකදාගාමි කම අල්ලගෙන අනාගාමි වෙච්චයි අනාගාමි කෙසේ වෙතත් අනාගතමි කියන දැනපත් වෙලා ඒක අල්ලගෙන හරියත් වෙච්චයි හරි භයානක ඒක තදින් අල්ලගෙන මේ මගෙන් බණ අහලා මම රහත් තුලා නැහැ ඒගොල්ලෝ රහත් වෙලා තියෙනවා. එහෙම ඉන්නව සමහර මිනිස්සුන්ට ඇටේරියා ගහත් ලොකු ගහක් කරගන්න පිලිස ඉන්නව හරියට ඒක අර මේ අලවි ප්‍රවර්ධක නිලධාරීන්ගේ වැඩක් වගේ. ඔය අලවිකරණයේ යෙදලා ඉන්න ශේෂ්ත්‍රයේ හොඳ උගතෙකුට දෙන්න බලන්න මේ මේ පොඩි මේ ගල් කැටයක්. මෙයා ඒක අලවි කරන දාස් ගන්නකට. ඒක තමයි දක්ෂතාව. ඒකට බුදු බව බුදු කෙනෙක් අල්ලගෙන නැහැ. මාර්ගඵලලාභියට මම මාර්ගඵල ලැබුවා කියලා කියන්න බෑ. මම සෝහාන් වෙලා මම සකදාගාමි වෙලා මම අනාගාමි වෙලා මම මේ රහත් වෙලා ඉන්නේ මම තමයි එකම රහත කියලා රහතෙකුට කියන්න බෑ. ඇයි හේතුව? මම නැති හින්දා. එතකොට ආනන්ද හැඳුරු මේ අවබෝධය ප්‍රකාශ කරන විදිය අහලා තියෙනනේ කලින්නේ. කොහොමද දේශනා කරේ? මම සෝහාන් නෙමෙයි. සමහරයි කියන මම සෝහාන් කියලා. මම සෝහාන් නෙමෙයි. මම සකදාගාමි නෙමෙයි. මම අනාගාමි නෙමෙයි. මම අරිහතු නෙමෙයි. මම පුතඥ නෙමෙයි. එහෙනම් මං කවුද? අන්න දකින්න හොයන්න. පුතඥත් නෙමෙයි කියන අවධාරණය ගන්න ඕන. පුතඥත් නෙමෙයි. එහෙනම් කවුද? ඈ කිසිවෙක් නොවේ. මෙන්න මෙතෙන්ට එන්න ඕන සියලු රහතන් වහන්සේලා, සියලු අනාගාමීයන්, සියලු සකදාගාමීයන්, සියලු සෝහන් වෙච්ච අයත් මෙන්න මේ දර්ශනයට කවුද හරි එන්න ඕන. ඔද රහතන් වහන්සේ රහත් කමිනුත් නිදහස් වෙන්න වෙනවා. රහත් වෙන්න. කෙනෙක් වෙන්න නෙමෙයි හැම විටම උත්සාහ කරන්නේ. කෙනා කියන වශයෙන් මුළු ගැන්වෙන ගතියෙන් නිදහස් වෙන එක. එහෙම නැත්නම් අපි ඒකට කියන අන්තවාදී වෙන එකෙන් නිදහස් වෙන එක. කෙනෙක් කියලා මුළු ගැන්වෙන වශයෙන් රූපයෙන්වත් වේදනාවෙන්වත් සංඥාවෙන්වත් අන්තගාමී වෙන්න ඔබ කැමති වුණත් අකමැති වුණත් ලෝකයේ පවතින්නේ ලෝකයේ ස්වභාවය. අපිට ඒක වෙනස් කරන්න බෑ. ඒ නිසා අපිට කළ හැකි එකම දේ තමයි අපේ මායාව දුරු කරලා දාලා ලෝකයේ ස්වභාවය තේරුම් අරගෙන පසක් කරගෙන ලෝකයේ ස්වභාවය සමග ඒකාත්මිකව සතුටෙන් ජීවත් වීම, සහනයෙන් ජීවත් වීම. මොකද්ද මේ නිවන සතුටක් වෙන්නේ කොහොමද? වේදනාවක් නැත්තම් සතුටක් වෙන්නේ කොහොමද? අන්න එතෙන්දි සරුවත් මහරහතන් වහන්සේ උත්තර දීලා තියෙනවා, නිවන වේදනාවක් නොවෙන නිසාම තමයි සතුට. වේදනාව සැපද? සුඛ වේදනාව, දුක් වේදනාව විඳපු කෙනෙකුට සුඛ වේදනාවක් ලැබුණොත් හරිම සන්තෝෂයයි. ප්‍රේමයක් ආදරයක් නැති කෙනෙකුට ආදරයක් ප්‍රේමයක් හම්බ වුණාම පොඩි සතුටක් ඇති. නමුත් මෙන්න ප්‍රේමය ආදරය ලැබලා ඊට පස්සේ මිනිස්සුම බෙල්ලෙල්ලා ගන්නවා. ඇයි ඒ? එහෙනම් වින්දනයේම දුක බවට පෙරලිලා. එහෙනම් වේදනාව පීඩනයක්. වේදනාව දුකක්. එතකොට මේ ආර්ය ධර්මයේ මේ සතුට මොකද්ද? වේදනා ඉක්මවුවා. මොන වේදනාවද ඉක්මවුවේ? ත්‍රිවේදනාව ඉක්මවුවා. ත්‍රිවේදනාව ඉතින් ඔය අභිධර්ම ඉගෙන ගද්දී ඔබ 100කට අමාරකට කඩලා බලන්න පුළුවන්. එහෙම කඩ කඩා මේ රස්තිය දුහන්න වෙලාවක් නැහැ පින්නතුනි. වේදනා ප්‍රධාන වශයෙන් තුනකින් නම් හැදෙන්නේ. මේ තුන අයින් කරාම වැඩේ ඉවරයි. වර්ණ මිලියන ගානක් හැදෙන්නේ වර්ණ හතරේ නම්. ඔය වර්ණ හතර අයින් කරාම අර මිලියන ගානම අයින් වෙනවා. ඒවයි ඉගෙන ගන්න ඕමනා කෙනෙක් ඉන්නවා නේද? ඒක වෙනවා. අපි ධර්මය ආධාරමින් කියවමින් හෝ පාඩම් කරමින් ඉගෙන ගන්න. ඒකනොත් යම්කිසි හොඳක් තියෙනවා. නමුත් දැනුම තිර හිර වෙලා ආධ්‍යාත්මික කයිවාරුවක් බවට පත් වුණොත් එහෙම ඔබට ප්‍රමාදයේ තමයි ඇති වෙන්නේ. මොකද මේක ලෝකය නිර්වචනය කරන්න නෙමෙයි. ස්වාමීන් වහන්සේ පැමිණෙන්නේ ලෝකය නිරෝධ කරන්න. ලෝකය නිර්වචනය කරගෙන චිත්තචෛසික ධර්ම නිර්වචනය කරගෙන මට ඉන්න වෙලාව නෑ. මට මේ අවශ්‍ය කරන්නේ ඔබේ ලෝක නිරෝධය ලබන්න. ඔබ නිරෝධයට ඔබ ඉක්මනින්ම පාත්‍ර කරන්න මට නිර්වචන කරමින් ඉන්න වෙලාවක් නෑ. විවරණය කරමින් ඉන්න පුළුවන් කමක්. මට වචන නිර්වචනය කරන්නත් බෑ. මේ පරමාර්ථ පැත්තේ කියන කට්ටිය වැරදි වශයෙන් නිර්වචන කරන්න ගිහිල්ලා මෙච්චර ධර්මයේ දීදී මේ නිකන් යන අහක තියෙන වචන වලට අලුත් වචන දානවා. එහෙම දැම්මයි කියලා ධර්මයේ පාදන්න පුළුවන් කම නැහැ. ලෝමා කියන්නේ ලෝව අමාවක් ගත් සේ ගත්තා නම් මනම් කියන්නේ ගියාම නිකන් අවුල් වෙනවා. බලාගෙන යනකොට දැන් ටික කාලයක් ගියාට පස්සේ තමයි කට්ටියට තේරෙන්නේ ආනන්ද හැමදුරු කියනා වගේම යහවල් හැමදුරගේ බණ. ඔන්න ටික දුරක් ගිහිල්ලා බඩ යනකොට තමයි තේරෙන්නේ ආ ඒක නෙමෙයි. ඒක ආනකොට බඩ යනවා. ඊට පස්සේ බඩ යනවා කියලා දැන් ආයි මේ එනවා. නේද? අර සමාධිය වැඩෙනකොට එක හැමදුරු කෙනෙක් කිව්වනේ බස්සේ බලාගෙන යනකොට මෙයා මේ සද්ධර්මයේ නෙමෙයි උගන්වලා තියෙන්නේ. වෙන මේ අරගෙන යන්නේ ඉන්නකෙදී ආර කුණ්ඩලිනී ශක්තිය නවති කරන්න. කුණ්ඩලිනී ශක්තිය කොහෙද තියෙන්නේ? ඒක දෙන්නේ අර යෝගින් ළඟ තියෙන ඉන්දියාවේ තියෙන භාවනා ටික. යම් විශේෂ ශක්ති ධාරාවක් තියෙනවා මේ හිත ඒකාත්මික වෙන තරමට, ඥානයේ වැඩෙන තරමට යම් විශේෂ ආලෝකමත් ශක්ති ධාරාවක් මේ ඉහළට පැමිණෙනවා. මේ ශක්තිය නවති වෙනවා. එකක් ශාරීරික වශයෙන්, අනිත් එක මානසික වශයෙන් සම්බන්ධ යම් විශේෂ විද්‍යාත්මක ශක්ති ධාරාවක්. ඒක හරියි. අපි එහෙම ශක්ති ධාරාවන් බල බල ඉන්නේ නේ. මේ පඤ්ඤාව, ප්‍රඥාව, ඥානේ, දර්ශනේ අවබෝධ කරගන්න මේ සංස්කාරක ධර්මයන්ගේ ස්වභාවය තේරුම් අරගෙන මනස අපි හරියට අවබෝධ කරගන්නවා, තේරුම් කරගන්නවා මේ සියල්ලගෙන් නිදහස් වෙන තැනට. ඒ කියන්නේ දුකත්, සමුදයත්, නිරෝධයත්, මාර්ගයත් සම්පූර්ණ කරනවා, සාක්ෂාත් කරනවා. ඇයි එහෙම කරන්නේ? සත්‍යයට පිවිසෙන්න. සත්‍යයට පිවිසෙන්න තමයි මේ ඔක්කොම කුණු කරවලා අස්කරගෙන අස්කරගෙන යන්නේ. සත්‍යයට පිවිසෙන්න. ඔබ මේ විදර්ශනාව යෙදෙන්නේ මනස අල්ලගෙනද අතහැරලාද කියලා බලන්න. ඔබ සත්‍යයට මුහුණ දෙනවා නම් සත්‍ය ඕනම වෙලාවක පිළිගන්න ලෑස්ති නම් ඔබ දෘෂ්ටිගත වෙලා බණහන්න අවශ්‍ය නැහැ. දෘෂ්ටිගත වෙලා විදර්ශනා වේදෙන්න අවශ්‍ය නැහැ වෙනතුනේ. මොකද හේතුව ඔබ හැම තිස්සෙම සත්‍යයත් එක්ක විවෘතව ඉන්නවා. අපි සංගීත සාකච්ඡාවක් කරන කෙනෙක් එක්ක අපි දෘෂ්ටිගත වෙලා අපේ දෘෂ්ටියම තමයි ජය ගන්න ඕන කියලා එයත් එක්ක සාකච්ඡා කරනවා නම් ඒක සාකච්ඡාවක් නෙමෙයි. තමන්ගේ මතේ උත්සාහ කර මේ මතු කර ගන්න දරන තර්කයක්. එහෙම දෙයක් වෙන්න ඕනද බණ ධර්මය අතර? නෑ. සාකච්ඡාවක් කියන්නේ සැබෑ ලෙසින්ම තමන් දෘෂ්ටියක් ගන්නතු විවෘතව ගැන සාකච්ඡා කරමින් විමසමින් බලමින් කටයුතු කරනවා. එහෙමනම් මේ විදර්ශනාව මේ විපස්සනාව ඇති වෙන්නේ දෘෂ්ටි නැති කෙනාටමයි. දෘෂ්ටි තියෙන කෙනාට මේ විදර්ශනාව ඇති වෙන්නේ. හැබැයි මොන දෘෂ්ටියක හිටියත් ගලව ගන්න හරි අමාරුයි කියලා තේරුම් ගන්න ඕනේ. දැන් වෙන ආගම්වල දෘෂ්ටිවල හිටියහම ඒ ආගමේ දෘෂ්ටිය ගලව ගන්න හරි අමාරුයි. තේරෙනානේ? ඒ වගේම බුද්ධ ආගමේ දෘෂ්ටියකට ගියොත් එහෙම ඒක ගලවන්න හරි අමාරුයි. ඒ හැටි. බුදුහාමුදුරුවෝ කියන දෘෂ්ටියට ගියත් ඒක ගලවන්න බුදුහාමුදුරුවන්ටත් අමාරුයි. දැන් කවුරු හරි එනවා දැන් වක්කලි එනවා බුදුහාමුදුරුවෝ කියන දෘෂ්ටියට බුදුහාමුදුරන්ගේ හඬ ලස්සනයි අහගෙන ඉන්නවා රූපේ ලස්සනයි බලාගෙන ඉන්නවා ඈතට වෙලා බලාගෙන ඉන්නවා දැන් බුදුහාමුදුරුවන්ට සිද්ධ වෙනවා ඉස්සරහා ඉන්න කෙනාගේ බුදුහාමුදුරුවෝ කියන දෘෂ්ටිය ගලවන්න බලනකොට බුදුහාමුදුරුවෝ කියන දෘෂ්ටිය ගලවන්න බුදුහාමුදුරන්ට එයාගේ අමාරු වෙනවා බුදුහාමුදුරුවෝ දොස් කියනවා මේ කුණු පංචස්කන්ධය දිහා බලාගෙන ඉන්නේ කොහොමද? ඔබ ධර්මයේ දෙස බලන්න. එතනයි බුදුන් ඉන්නේ. කිව්වම හරියට කලකිරෙනවා. මම මෙච්චර ආදරයෙන් මෙච්චර දයාවෙන් බලාගෙන හිටිය මට බැන්නා. කොහොමද ඇති? ඒක බුදුහාමුදුරන්ට අපහසු වෙනවා බුදුහාමුදුරන් කෙරෙහි තියෙන දෘෂ්ටිය ගලව ගන්න. බුදුහාමුදුරන් නෙමෙයි. වක්කලීට අපහසු වෙනවා. ඒක ගලවන්න බුදුහාමුදුරන්ට සැර කරන්න සිද්ධ වෙනවා මෙයාට. සැරෙන් ඒක කියන්න සිද්ධ වෙනවා. එතන ඉවත් වෙන්න. මෙතන ඉන්න එපා යන්න. ඒ නිසා ස්වාමීන් වහන්සේ දෘෂ්ටි ගැලවෙන්න පහරවල් එල්ල කරනවා අනුශාසනා දෙනවා ඔබත් මේ දෘෂ්ටි ඉවත් කරන්න තල්ලුවක් දාන්න උත්සාහය